පින්තුනි. පුංචි දරුවෙක් තාත්තයන් අහගෙන කවියක් ලියලා කපුටා නොවේ උකුසාගේ හැටි දකිමු, නරියා නොවේ සිංහයාගේ ගති දකිමු, දුගඳ හමන ගති අපගෙන් පහ කරමු, වඳ වී ගිය සීහෙලයට පණ දෙවමු. හොඳ කර්මස්ථානය, පොඩි අයට කර්මස්ථාන කියන්න බැරිද? බැරිද? බුණා පාසල් යන්නේ ඕනේ, පාසල් යන්නෙත් ඕනෑ කම හින්දා, චොක්ලට් කන්නෙත් ඕනෑ කම හින්දා, සෙල්ලම් කරන්නෙත් ඕනෑ කම හින්දා, සිව්මග ආවෙමි මේ සැම දුක හින්දා. සිව්මග කියන් ඒගොල්ලන්ගේ වැඩසටහන්. සිව්මග අධ්‍යාපන ආයතනයේ වැඩසටහන තියෙන්නේ. ඔබගේ පුතා කො ගේම් ගහන ෆිල්ම් බලන හොඳයි හොඳයි. එහෙම මෙන් ඉතින් මම යනුවත් පැනුමක් කරනවා. ගණන් ගන්න එපා නෙමෙයි ගණන් ගන්න. තට්ටු කරන්න අර දොර ඇරෙන්නේ සිංහතනේ. ඒක ඉඳන් පුළුවන් තරම් උත්සාහ කරනවා තට්ටු කර කර බලන්න. ඕක ඇරෙයිද කියලා කොයිද හැටි. දොර අරින්න බෑනේ සිංහතනේ, අපිට පුළුවන් මක් කරන්න විතරද? තට්ටු කරන්න විතරයි. තට්ටු කරන්න සමහර විට දොර ඇරෙයි. දොර ඇරුණොත් හොඳයි. කොමාරි කල්ලේ දොර අරගන්න එක තමයි කරන්න ඕනේ. අවසානයක් වෙනකන් කරන්න තියෙනෙත් එකම එක දේ. ඒ තමයි ඕකට තට්ටු කර කර ඉන්නේ. දැන් පින්වතුනි අපි කතා වෙච්ච දේට අනුව අපි කතා වුණා සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික වැඩපිළිවෙලට අතගහමු කියලා. ඔබ ඒකට එකඟ වුණා. ඒ කියන්නේ නොකළ යුතු යමක් තියෙනවා නම් ඒක නොකළ යුතුයි. නැත්තම් සිංහදෙනි අපිත් අනින් මිනිස්සු වගේ වෙනව නේද? ඔබගේ සමාජයේ ජීවත් වෙන අනින් මිනිස්සු වගේ වෙන්න කැමතිද අතොස්ස? එහෙනම් අපි කැමති නැති වුණාට අපි මේ මිනිස්සු කරන වැඩ නම් කරන්නේ මොකද වෙන්නේ අන්තිම? ඉතින් අපිත් මේ මිනිස්සුම තමයි. ඒක නිසා අපි ප්‍රායෝගිකව මේ මිනිස්සු නොකරන්නේ නැති වැඩ කරන්නත් ඒ මිනිස්සු කරන වැඩ නොකර ඉන්නත් උත්සාහ කරන්න ඕනේ. ඒක ප්‍රායෝගිකව අපි කරන්න ඕනේ. ඒ මිනිස්සු හරි කැමැත්තෙන් කරන දේක් තමයි කියන්නේ දස අකුසලේ. ඒගොල්ලෝ දස කුසලේ කියන්නේ මොකද්ද කියලා දන්නේත් නැහැ. වැඩිම දන්නේ දස පුණ්‍ය ක්‍රියාව තමයි. එහෙමනම් ඒගොල්ලෝ කරන දේ අපි නොකර ඉන්න උත්සාහ කරනවා. ඒගොල්ලෝ නොකරන දේ අපි කරන්න උත්සාහ කරනවා. ඕක තමයි බෙදෙන්නේ ආර්ය ඉරිදී. ලෝක සත්‍යය පිළිකුල් කරන දෙයට ආර්යෝ පිළිකුල් කරන්නේ නැහැ. ලෝක සත්‍යය පිළිකුල් කරන්නේ අසෝචි. මේ ඇඟේ කෑලි. මේ හැමෙන් යට මෙහෙම ජරාව තියෙනවා. ඕකෙන් ඕජාව වැක්කිරෙනවා. කබ හොටු කක්ක චු ඔන්නෝ තමයි කියන්නේ ලෝක සත්‍යයට පිළිකුල්. ආර්යයාට ඕවා පිළිකුල් නැහැ. එහෙනම් දැන් පිළිකුල් භාවනා වඩනවා කියලා මොන භාවනාවද වඩන්න? අට්ඨියති හරයති jigucchati භාවනාව. ඒක තමයි පිළිකුල්. සියලු අபிසංකාරයෝ පිළිකුල්. ඕක තමයි පිළිකුල් භාවනාව. තමයි පිළිකුල් භාවනාව කියලා ඉතින් හරිනේ ඉතින් ආර්යෝ නෙමෙයි මේක වඩා. හොඳට බලන්න මේ ආර්ය ඉර්ධින් තථාගත ශාසනයේ තියෙන දේවල් මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් මේ ආර්ය ඉර්ධිය. ලෝක සත්‍යය පිළිකුල් කරන දේවල් වලට ආර්යෝ පිළිකුල් කරන්නේ නැහැ. ඒක ආර්ය ඉර්ධිය. ලෝක සත්‍යයට පිළිකුල් පිළිඳින ඊයක් ඇත්ත ඊය ජරාව ජරාව කී කී ඉන්න දේවල් දිනවා ඇඟේ කොටස් තියෙන බලබල. ඒවා පිළිකුල් භාවනාවට වැටෙන්නේ නැහැ. ඒවා පිළිකුල් භාවනාව කියලා ගන්න බෑ. ලෝක සත්‍යයට පිළිකුල් වෙන jigucchati කියලා අයින් කරන්න කියලා කිව්වා. කොහෙද තියෙන්නේ පිළිකුල්? ගිරිමානන්ද සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මං කියන්නේ නෙවෙයි නේද? අහලා තියෙනව නේද? සබ්බ සංඛාරයේස අටියේද හරායේද jigucchati. ඒ කියන්නේ jigucchati. jigu වගේ කියන්නේ. මහා පිළිකුල් සහගත ඉවත දැමියොත් එකක් නිසා ලං කරා ගන්න ඕනේ හොඳ ඒවා නෙමෙයි කියන්නේ. එනදී පිළිකුල් සංඥාව බලනවනම් මොකද වෙන්නේ? සීල අභිසංකාරයන්ගේ තියෙන පිළිකුල තමයි බලන් තියෙන්නේ. මේ අභිසංකාරය කියන්නේ මොන තරම් පිළිකුල් දෙයක්ද? ඉතින් අභිසංකාරයට පින්වදෙන ඉතින් පාපයත් අහුවෙනවා. පුණ්‍ය කර්මයක් අහුවෙනවා. ඊට පස්සේ ඉතින් පුණ්‍ය කර්මයට පොඩ්ඩක් ඉතින් හැමපෙත්තෙන් පොඩ්ඩක් තියලා ඉතලා පාප කර්මය අයින් කළෙමුකෝ. ඊට පස්සේ අපි රහසෙන් පුණ්‍ය කර්මය අයින් කරමු නැත්නම් එහෙම ඉතින් ඉවරයි ඉන්න හම් වෙන්නේ නැහැ. මේ සත්‍ය බුදුබණ කියන්න බෑ මේ ඉඳලා. හරියට හර්ට් වෙනවා මිනිස්සුන්ට. දැන් ඔබත් ඉවසනවනේ මේ ඉඳලා ඇත්තනවා. ඔබට තේරෙනවනේ මේ දැන් නම් ගුරු ආන්දර මේ බණ කියනවා නෙමෙයි බණ වලින් ගහනවද කොහෙද කියලා වගේ හිතෙන්න පටන් ගන්න නේද ඔබට. නෑ ඒ පිටින් තව එක අඩියක් තව එහාට ගිහිලා ඒ බණ කියන්නේ ඒකයි. ඒ කියන්නේ එහාට ගිය බණක් ඔය කියන්නේ. නමුත් ඔබ තාම එහාට ඇවිල්ලා නැත්නම් ඔබට හිතෙනව මොකද? දැන් නම් කියනවා නෙමෙයි දැන් නම් ගහනවා. මොකද ඒක හරියට හර්ට් වෙනවා පිංගල. දිව්‍ය ලෝකේ යන්න එපා කිව්වහම එහෙම හර්ට් වෙන්නේ නැද්ද? ඔබ තව ඔබ හොඳයි සින්න ඔබ බණ අහලා පුරුදුයි. පොලේ ගහ යල්ලලා අපි මේ සොඳ දින එකම සැනසීමක් නැති කරනවා මු එහෙම කියලා කියන්නේ. එතනින් අහන සැනසීමක් දැකලා නැහැ නේ පිළිදේ. කාම ලෝකෙන් එවිතට යන්න තරම් පිනක් තිබිලා නැහැ නේ. ඒක නිසා ඉතින් හරි අමාරු ඒවා කියන්න. ඒක ඒවත් බින්දනේ එච්චර සැරට කියන්නේ නැත්තේ. හරණයි ඒවත් සැරට කියන්න එපා නේ. තර්කානුකූලව ඕම දන්නවනේ පිළිදෙන්නේ සබ්බ සංකාරේසු අට්ඨියති හරායති විගුච්ඡති. ඔබම අහලා තියෙනවනේ. හා සබ්බ සංකාර කියන්නේ අபிසංකාර වලට. හා අபிසංකාර වර්ග කීයක් තියෙනවද? දැන් මම තර්කයක් ගොඩනගන්නේ. හා එතන බුද්ධ වචනේම අපි අපහාස කළා දාමුකෝ ඒවට. කීයද? 3යි. මොනවද? පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්ජාභි සංඛාර. එතන පුණ්‍ය අபிසංඛාර තමයි ඔය පුණ්‍යාභි සංඛාර කියලා කියන්නේ. අපුණ්‍ය අபிසංඛාර. ඒක තමයි අපුණ්‍යාභි සංඛාර. නේද? ආනින්ජ අபிසංඛාර. එතන ආනින්ජාභි සංඛාර. එතන සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigucchati. එහෙනම් අපුණ්‍යාභි සංඛාර ඔබ කියන්නේ. හයියෙන් කියන්නේ. ආනින්ජාභි සංඛාර මේ දෙකෙන් නතර කරලිමු. අනිත් එක රහසින් කියන්න. පුඤ්ඤාභි සංඛාර. ඒක රහසින් කියන්නේ නෙමෙයි. ආනින්ජාභි සංඛාරත් කියලා දැම්මගේ මොකද හේතු? එහෙ යන්නේ නැහැ නේ කවුරු. කොහොම සුළු පිරිසක් නේ. ඔය බිලියන අටක ජනගහණයෙන් එක මිනිහෙක්වත් යනවද කියලා හිතාගන්න බැන්නේ. ආනින්ජ කියන්නේ කොහේ යන්නේ? අරූපෙට යන්නේ. එච්චර වාසනාවක් තියෙන මිනිස්සු මං හිතන්නේ මේ බිලියනට අපි එක්කෙනෙක් හිතට ඉන්නවා කියලා හිතාගමු. එහෙනම් තථාගතයන් වහන්සේ එච්චර වාසනාවක් තියෙන මිනිහටත් කියලා දෙන මොකද? jigucchati. ඔය අபிසංකාරෙත් jigucchati කියලා. ඒකයි මම ඔබට කියන්න තියෙන්නේ. රැවටෙන්න එපා. තථාගත ක්‍රමේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඔය දැහැන් ආදි වාසයේ දේවල් වලට යනකොට පරිස්සම් වෙන්න පෙන්වෙන තථාගත ක්‍රමේ සම්පූර්ණයෙන්ම වෙනස්. අද මේක පැටලිලා තියෙන මිනිසුන්ට මට මේක කියලා දෙන්න හදිස්සියක් නෑ පින්විතනේ. ඒක නිසා මේ එකෙන් ඇතුළට එන අයට විතරක් මම මේක කියලා දෙනවා. සමහර මිනිස්සු පින්විතනේ ගුරුවරයා කියන දේ අහලා තේරුම් ගන්නවා, සමහරු අත්දැකීමෙන් තේරුම් ගන්නවා. මේ සසරේ කවදදක්වත් අපිට ගුරුවරයා කියන දේ අහලා තේරුම් ගන්න බැරි වෙච්ච පිරිසක් නේ අපි ඔබ සියලු දෙනා නේද? ඒකනේ තාම ඉන්නේ. සමහර පින්වදෙනි තථාගතයන් වහන්සේම කියන්නේ ඉතින් මහණ මොකද්ද ඔය කරන්නේ? මේ සියලු පාපේ අකර්මන්නේ කරන්න කටයුතු කරපන්. එහෙම නැහැනේ ස්වාමීනි, මම අවුරුදු ගාණක් තිස්සේ පුහුණු කරපු දෙයක් තියෙනවා. මේ දැහැන් සමාපatti අස්ත සමාපatti වලට යන්න ඕනේ ස්වාමීනි. බුදුන්ට උගන්වන්න ගිය අවස්ථාවල ඕනේ තරම් තියෙන්නේ. ඉතින් අස්ත සමාපatti ලැබලා යන්නේ නැද්ද? මෙහෙල මහා කල්ප 84000ක් එහෙ ඉන්නකොට බුදුරු මේ කී දෙනෙක් පහල වෙනවද? දාස් ගාන බුදුරුත් පහල වෙනවා. එහෙනම් මහා කල්ප 84000ක්. ඔබ ගණන් හතර බැලුවොත් දවස් 84000ක්වත් ජීවත් වෙන්නේ නැහැ. මේ අවුරුදු 100ක් ජීවත් වුණත් දවස් ජීවත් වෙන්නේ කීයද? 36500යි. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට ජීවත් වෙන්න තියෙන දවස් 36500යි පෙන්වදෙන. ගයින්න පුළුවන් නේ 36 1 2 3 4 ගයින්න පුළුවන්. පැයක් වගේ ඇතුළත ගන්නේ නැහැ. දැන් 70ක් ඉවර නම් දැන් තියෙන කීයද? කොහොම පොඩ්ඩයි. තරුණ අයද සතුටුයි දැන් ඇයි? ඇති අන්ත. ඇයි තාම 25යිනේ? නේ? 25යිනේ දැන් සතුටෙන් හිටියාගේනේ. ඒකයි දෙන්නේ. මම තේරුම් ගන්න. තථාගත ක්‍රමේ සම්පූර්ණයෙන්ම වෙනස්. මම ඔබට කියන්නේ පිංගදෙනේ ඔබ වෙනස් වෙන්න. මේ ලෝකේ ඉන්න මිනිස් වගේ ඉන්න එපා කියන්නේ. මම ඔබට කෙලින්ම ආරාධනා කරන්නේ ඒක. මේ ආරාමයට එන මිනිස් ඔක්කොම වෙනස් වෙන්න ඕනේ. මේ ආරාමයට එන මිනිස් ආකල්ප මේ වශයෙන් ලොකු වෙනසක් දරන මිනිස් බවට පත් වෙන්න ඕනේ. අනේ එතකොට පින්විතනේ ඔබට ඒකාන්තයෙන් මේ නිවන උරුමයි. මම අමාරු දෙයක් කියන්නේ නැහැ පින්විතනේ. මම ඔබට කියන්නේ ආකල්ප මේ වශයෙන් වෙනස් වෙන්න. අසත්පුරුෂ ඇසුරෙන් අයින් වෙන්න. මොකද අසත්පුරුෂයා දෘෂ්ටි දානවා පින්විතනේ. ඒ දෘෂ්ටි දානකොට පින්විතනේ මේ දෘෂ්ටි ආසාදයේ සැපයි සාරයි කියලා වැටුණා. ඊට පස්සේ පින්විතනේ ඔබ තුලින් මේක නැවත නිර්මාණය වෙන්න පටන් ගත්තා. එහෙම නෙවුනේ මතකයි චොක්ලට් වල දුනේ නේද? නේද? චොක්ලට් එකක් කාලා මේක ආස්වාදයි සපයි සාරයි කියලා එයා කිව්වා විතරයි තියෙන්නේ. ඒක නැත්තම් පෙන්නුවා. ඇඟිලි ටිකක් එකතු කරලා පෙන්නුවා. මොකක් හරි අපිට සංඥාවක් එව්වා පෙන්නද. මේක ආස්වාදයි සපයි සාරයි කියලා. එච්චරයි එයා කළේ පෙන්. එතනින් එහාට එයා අපේ ජීවිතයට සම්බන්ධුන්නේ නැහැ. නමුත් එයා ස්ටාර්ට් කරලා ගියා පෙන්නද. දැන් මොකද වෙන්නේ? ඔබ දැන් දන්නව නේද පෙන්නද? හයිබ්‍රිඩ් කාස් එහෙම ඇවිල්ලා තියෙනද? හයිබ්‍රිඩ් වාහන තියෙනවා. එංගලන්තයෙන් බස් පව හයිබ්‍රිඩ්. ඒ කියන්නේ කරන්ට් එකෙන් දුවන්නේ. තව පැත්තකින් ඩීසල් තියෙනවා. ලොකු බැටරි එකක් තියෙනවා. ඒ බැටරි කරන්ට් එකෙන් දුවනවා. ඒතර වාහනේ යද්දි අර බැටරි එකම කෙනා චාර්ජ් වෙනවා. එතකොට ඩ්‍රයිවර් මහත්තයාට කරන්න තියෙන සිංහද වාහනේ ස්ටාර්ට් කරන්න ඉතලයි. ඔය අසත්පුරුෂයා කලේ මොකද? ස්ටාර්ට් කළා. දැන්? දැන් මොකද වෙන්නේ? දැන් දුවනවා. කවද නතර වෙන්නේ? දෙකද එක සත්පුරුෂය කලේ එන්ජින් එක නතර කරන්න ඕනේ නැත්නම් එතකයි යනවෝ. ඇයි? දුවන්න දුවන්න චාර්ජ් වෙනවා. දුවන්න දුවන්න චාර්ජ් වෙනවා. සමහර මෝඩ මිනිස්සු හිතන් ඉන්නවා කාමයේ හැම කාමයේ හැසිරීලාම ඒවට තියෙන කැමැත්ත නැති කර ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දුවලම charge එක බස්සන්න පුළුවන් කියලා හිතාගෙන ඇසේ. පුළුවන්ද? බැහැ. දුවට charge එක බහින්න දුවන්න දුවන්න තව charge වෙනවා. වැඩි වෙන ලද දෘෂ්ටිය කියන එක සංඥාවට ගිහිල්ලා එතනින් එහාට වෙන චිත්තේ පඳු ගැහෙන්න පටන් ගන්නවා. පඳු ගැහලා ඉවර වීමක් නැහැ ඒක. පඳු ගැහිලා පඳු ගැහිලා පඳු ගැහිලා තව පඳු ගැහෙනවා. තවත් පඳු ගැහෙන්න පුළුවන් ඔබගේ හිත උනන. පඳු ගැහෙන්න පඳු ගැහෙන්න වෙන්නේ මොකක්ද? ආයි ගලවන්න බෑ. ලේසි වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් තේරුම් අරගෙන මම ඒකයි ඔබට කියන්නේ හැම තිස්සෙම අසත්පුරුස ඇසුරෙන් අයින් වෙලායි. ඒකට හොඳම ක්‍රමය තමයි මෙතන තනියෙන් ඉන්න පුරුදු වෙන්න. ඔය වෙලා තියෙන මේ දෙතික මනසක ඇසුරකට යනව හැම තිස්සෙම. තනියෙන් ඉන්න බෑ. ඇතුළාන්තෙන් නැගෙන්නා වූ ප්‍රීතිය සුඛය ගැන අවබෝධයක් නැහැ. ඔක්කොම බාහිරින් හොයන්න පටන් අරන්. තරුණයෙකුට පැවිදි වෙන්න එන්න බැරි යෝග නිසා. පැවිදි වෙන්න එහෙම එන්න බැරි ඔය ප්‍රශ්න නිසා. පැවිදි වුණත් මඟ වඩන්නේ නැත්තේ ඔය ප්‍රශ්න නිසා. මොකද හැමතිස්සෙම පින්වතුනි තව ආධාරකයක් බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඔය කියන එක නම් මන නම් තන මන තව ආධාරකයක් බලාපොරොත්තු වෙනවා. ඇහැ බලාපොරොත්තු වෙනවා. රූප බලාපොරොත්තු වෙනවා මන. ඒක නිසා අපි කියන්නේ හැමතිස්සෙම තව එකක් ඇසුරු කරන්න වෙනවා. තව එක දෙයක ඇසුරකට වැටෙනවා කියලා කියන්නේ. අන්න එතන සිංහදෙනි සෝමනස්ස හෝ දෝමනස්ස වෙන්න පුළුවන්. එහෙනම් තවත් දෙයක් ඇසුරට වැටීමට අවශ්‍යතාවයක් ඇති වෙන එක තමයි කියන්නේ මෝහය කියලා කියන්නේ. දෙවනි දෙයක ඇසුරටපත් වෙන්න අවශ්‍යතාවයක් එනවා. අන්න ඒක මෝහය. අන්නේ ඒ දෙවනි දෙයක් ඇසුරට අවශ්‍යතාවයක් ආවට පස්සේ එයා ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන එක පින්විතනේ එයා කැමති જાති එකක් නම් ඒකට කියනවා සෝමනස්ස කියලා. ඒ තමයි ආස්වාදය කියන්නේ. ඒක පින්විතනේ ඒ තමන් කැමති જાති එකක් නෙමෙයි නේද? ඒක ද්වමනස්ස. දෙවනි මනස. දෙවනි එක. එකම જાතිය නෙමෙයි. අනිත් જાතිය එක. ඒක දෝමනසයි. ඒකට තමයි ගැටීම කියලා කියන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ තියෙන තැන ඉඳන් හැමතිස්සෙම තව එකක ඇසුරක් ඕනේ. තව එකක ඇසුරක් ඕනේ තැන ඉඳන් මං ඉන්න නිසා. මං ඉන්නවා නම් ඉතින් මං පවත්තන්න ඕනේ. මං පවත්තන්න නම් තැන ඉඳන් හිත හදන්න ඕනේ. හිත හදන්න නම් අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනවා. මං ඉන්නවා කියන හැඟීම එනකොට තමයි මේ මං පැවැත්වීම උදෙසා තමයි මේ සියලු දේ කරන්නේ. සෝමනස්ස දෝමනස්ස අවස්ථාවල සියලු දේ තියෙන්නේ මං පැවැත්වීමට කරන වැඩ පිළිවෙල. ඒක පාට මන්නේ කියලා හරියන්නේ නැහැ. මේකෙදී මූලක ඉඳලා කොනක ඉඳලා ගලවගෙන එන්න ඕනේ තියෙනවා. ඒකට අපිට දෙන බාධක අයින් කර කර අපි බොහොම ශක්තිමත්ව මේ ගමනේ යන්න ඕනේ. මම ඔබට කියන්නේ සෙමෙතනි ඔබ බොහොම වැදගත් මිනිස්සු. ඒ වගේම සෙමෙතනි ඔබ මොනවා හරි දෙයක් පොල් කඩන්න හරි ඉගෙන ගත්ත මිනිස්සු. යම් හික්මීමක් තියෙන මිනිස්සු. මම ඔබට ආරාධනා කරන්න තියෙන්නේ කෙලින්ම අපි මුල ඉඳලා හදාගෙන යන්න මේක. නැත්තම් අන්තිම වල රේකෙන් අරන් එන්නේ මොනවද? කුණු ටික. රේකේ තියලා ලොකු කුණු ගොඩකට රේකේ තියලා එකපාර මේ ටික ගිහින් දාන්න ඕනේ නැත්තම් කරදරයි කියලා මොකද කරන්නේ? ඒකට දාලා ඇදගෙන එනවා. කුණු ගොඩ ගාවට ගිහිල්ලා බලද්දි ඒකේ ඇමිනිච්ච පහහයක් තියෙනවා කොලේ එච්චරයි. ඊටු ටික ඔක්කොම කොහෙද? මග. ඕක තමයි වෙන්නේ. ඒක නිසා තේමෙන්නේ අපි දස අකුසලයේ කියන එක හොඳට හිතලා බලලා අයින් කළාද? ඒක අපි පුරුද්දක් කරගන්න. ඒක කරන්න පුළුවන්. ඔබට කරන්න පුළුවන්. මගෙන් වදින හුලම් පොදකින්වත් තව කෙනෙකුට හිඟි හිංසාවක් වෙන්නේ නැහැ කියන තැන අදිස්ථාන කරගෙන. පණින්න පෙර සිතා බලනු නම් කරන්න පෙරත් සිතා බලන්න පුළුවන්. ඊළඟට කියන්න පෙරත් සිතා බලන්න පුළුවන්. හිතන්න පෙරත් සිතා බලන්න පුළුවන්. මේ හිතනේම හොඳ ඒවාද කියලා. එතකොට වැඩෙන්නේ සතර සතිපට්ඨානේ තමයි. ඔබ කොහොමද දන්නවා ත්‍රිවිධ සුචරිතේ වැඩෙන්නේ නැති කෙනෙකුට සතර සතිපට්ඨානේ වැඩෙන්නේ නැහැ? ඒක නිසා වෙන්නේ අපි සියලු දෙනා එකතු වෙලා ඔතනට ඉස්සෙල්ලෙමු. අපි තාම ප්‍රමාද නැහැ පින්වදින මලේ නැහනේ. දැන් අපි බණ කියාගෙන යන්නේ ආ. ඒ කියන්නේ අර රේක් එකට දාලා ඇදගෙන ගිහිල්ලා අනේ හැරිලා වැලින කොළ දෙක තුනක් තියෙනවා එමෙනිදා. මම ඒක කොහොමද මග? වෙන සමහර කොළ තියෙනවා තාම කුණු ගොඩේ. පළවෙනි රේක්ක පාරටවත් ඇවිදිලා නැහැ එළියට පින්වදින. ඒවා ඔක්කොම තාම කුණු ගොඩේ. කුණුත් එක තරහද? එහෙම එකක් නැහැ. ඊට පස්සේ මොකද කළේ පින්වදින? දැන් ගිහිල්ලා බැලින්න එමිනිලා තියෙන කොලයක් දෙකක් විතරයි තියෙන. ඊට පස්සේ මොකද කළේ? ආයි ගියා කුණු ගොඩ ගාවට. ඊළඟ මොකද කළේ? ආයි දාලා ඇදගෙන ආවා. හොඳටම දන්නවනේ පින්වදින රේක් එකට බෑ ওই කුණු ටික ඔක්කොම එකපාරට එතනට අරන් යන්න. එන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා. හැබැයි ඉතින් කොලේට උවමනාවක් තියෙනවා නම් මේක කරගන්න මොකද කරන්න? කොලේ කොහොම හරි ඇමිනෙනවා පින්වදින අර කෑල්ලේ. ඒක නිසා කොලේට උවමනාවක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න. කොහොමාරි පින්වතුනි අර අර දතක ඇමිනේ. ආයි කුණු ගොඩට ගිහිල්ලා ගලවන්න ගියත් ගලවන්න බෑ. අතින් මලල ගලවලා අයින් කරන්න ඕනේ මට්ටමට ඇමිනේ. ඒ තරම් උවමනාවක් උනන්දුවක් හදාගන්න පින්වතුනි මේ වැඩ පිළිවෙලට. ඒ උවමනාව උනන්දුව හදාගත්තට පස්සේ ඔබට තියෙන පළවෙනිම රාජකාරිය තමයි පින්වතුනි දසාකුසලෙන් වෙන් වෙන එක. ඒවා අදිස්ථාන තියලා වීර්ය කරලා ඒවෙන් අයින් වෙන. මුලින්ම කරන එකෙන් අයින් වෙන. ඔබ හොඳටම දන්නවා මේවා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. නමුත් මේ විදිහට සමහර ඒවා තියෙනවා ඉවසීමෙන් අයින් කරගන්න පුළුවන්. මොකද හේතුව පින්විතින් ඒවා කරන්න වෙන්නේ තව පඳු ගහනවා. දැන් මෙතන ඉන්න හැමෝම වාහන දැකලා තියෙනයි. වාහනය පොඩ්ඩක් එරෙන්න ගත්තහම මොකද කරන්නේ? ආයුබෝවන් මහත්තයෝ. තව දමල අල්ලන. තව දමල ඇක්සලරේට් කළොත් මොකද වෙන්නේ? තව එරෙනවා. එහෙනම් ඇක්සලරේට් කරන්න මොකද වෙන්නේ? එරෙනවා තව වාහනේ. ඔය වගේ නිවන නැමැති වාහනේත් අහුන් තමයි තියෙන්නේ. මම මඩ ගොහරුවේ ඉන්නකොට මඩ ගොහරුවේ වැඩ කරන්න මොකද වෙන්නේ? තව යට යනවා. හරි පරිස්සම් වෙන්න ඕනේ සිංහත නේ දේවල් වල. ඒකයි ඔබට කියන්නේ අසත්පුරුෂ ඇසුරෙන් අයින් වෙලා ඉන්නේ. ඔබ සියලු දෙනාට කියන්නේ. තමයි ඔබ සියලු දෙනාට ඔබ සියලු දෙනාම අසත්පුරුෂය වෙන්නේ නැති. මම කියන්නේ ඉතින් මට කියන්න තියෙන ඔබ සියලු දෙනාගෙන අසත්පුරුෂ කියන ස්වභාවයෙන් අයින් වෙලා කටයුතු කරන. ඒ අයගෙන් අයින් වෙන්න පුළුවන් තමයි. තමන්ව සුද්ධ කරගන්න. රාත්‍රී ගමන් ගිහිලා තියෙනව නේද පින්වතුනි? වාහනේ. ඔබගේ වාහනේ බයිසිකලේ හරි කමන්නේ රාත්‍රී ගමන් ගිහිලා තියෙනවනේ. දැන් අපි හිතුවා මෙතන ඉඳලා කියලා. දැන් ඔන්න රාත්‍රී 10ට විතර නැත්නම් 9ට විතර කීයට හරි කරුවල වැටිලා. ඉතින් මේ කැලෑ පාරක්. දැන් මේ කැලෑ පාරේ යන්න ඔබ වාහනේ ස්ටාර්ට් කරලා මුලින්ම කරන්න මොකක්ද? වාහනේ ස්ටාර්ට් කරලා මුලින්ම කරන්න යන එකද? නෑ මොකක්ද අනා? හෙඩ් ලයිට් එක දාන්න. නේ? ඔහුද නැද්ද? හා බලලු නෙමෙයි. හෙඩ් ලයිට් එක දාන්න. හෙඩ් ලයිට් එක දැම්මහම මෙතන ඉඳලා මහ ඉංග්‍රීටම පේනව නේද පින්ගද? දැන් යන්නනේ තියෙන්නේ. හ්ම්. පේන්නද? නේ? ආ අර මහ ඉංග්‍රීට මෙහා බෝක්කුව වේනවා. නේ? හ්ම්. පේනද? නාචි මල්ලේ ආරණ්‍ය සේනාසනෙට යන පාර පේනවා. මේ පේන්නේ නැතුව කොහමද යන්නේ? එහෙනම් මේ ඉන්න. ඒක පේන්නේ නැහැ නේද? මේ උඩ වාහනේ ස්ටාර්ට් කරනවා යන්තම් පේන්නේ මොකක්ද? මේ පල්ලෙමඩ බහින්ට එක විතරයි. මට නම් බෑ යන්න කියලා අල්ලලා දාන්න ඇයි? නාචි මල්ලේ මොන වෙලාවක් දන්නේ යන්න කොහොමද? පේන්නේ නැහැ කිසිද? මෙන්න ඔබ දන්නවා. ඔබ ගියානේ උනාට. ඒ වගේ යන්න දෙන්නත්. මේ නිවන් මාර්ගය කියන්නේ. යනකොට එළි වෙන තැනක්. ඔතන හිටියොත් පේන්නේ. ඔබට දැන් පේන ටික විතරයි. මෙතන ඉන්න පිලිසෙට හිතන නැති සමහර වෙලාවට හම්බෝ කාමයේ ඒ වහෙම නැති කරනවා කියන එක දේශි වැඩක් නෑ. කෑම සුවඳ ඇඳුම් පැනඳුම් එහෙම ඒ වහෙම අයින් කරන්න පුළුවන්. දරුවෝ එහෙම අයින් කරන්න පුළුවන් දේවල් නෑ ඔය. ඇත්තටම අයින් කරන්න බෑ. ඇයි? ඔබ තාම ඉන්නේ කාපාකෙකේ. නාචි මල්ලේ ආරන්නේ පේන්නේ කොහොමද? යන්න. අර මොකුත් හිතන්නේ නැතුව පේන්නේ කරන්න තියෙන දේ කරන්න. එච්චරයි ඔබට කරන්න තියෙන. හැමතිස්සෙම මේක කරන්න. පින්වතුනි මම කල්පනා කරලා බැලුවේ ඔය චීන මහා ප්‍රාකාරය කියන්නේ ලෝකේ පුදුමයක් නේද? ලෝක පුදුම වලින් එකක්. මම කල්පනා කළේ පින්වතුනි චීන මහා ප්‍රාකාරය කියන එක නෙමෙයි හත්වෙනි පුදුමේ. චීන මහා ප්‍රාකාරය හදපු එක හත්වෙනි පුදුමේ. ඇයි ඒ? එකපාරකට බැඳි ගල් කීයද? හ්ම්? තත්ත්වය නේද? එකපාරකට බැඳි ගල් රටරේනේ. කොච්චරද බැඳි? එක ගලයි. එතන ඔය බාසුන් නැහැ පින්වතුනි, ඔය වැඩ කරපු බාසුන් නැහැලා. තීන මහ ප්‍රාකාරය බැඳද? හ්ම්? තීන මහ ප්‍රාකාරය බැඳද? නෑ. මොකද්ද බැඳේ? ගලා. ඒ ගල බැඳලි වෙලා චීන මහ ප්‍රාකාරය බැඳද? මොකද්ද කියන්නේ? ගලක් බැඳලා. ඒක බැඳලි වෙලා චීන මහ ප්‍රාකාරය බැඳද? නෑ. මොකද්ද බැඳේ? ගලක්. ගලක් බැඳින්න. චීන මහ ප්‍රාකාරය බැඳින්න යන්න එපා. ගලක් බැඳේ. ගෙන්දෙන චීන මහා ප්‍රාකාරයේ බඳින්න යන වෙලාවේදී චීන මහා ප්‍රාකාරයට තිබ්බ පෙඳින වටිනම ගලක් ඒ ගලට කිව්ව මොන ගල කියලාද? මුල් ගල කියලා. එදින මුල් ගල කියන්නේ නිදන් වස්තු වලට නෙමෙයි. මුල් ගල කියන්නේ එතන ආරම්භය. දේක අමාරුම කොටස. දෙයක් කරන්න ගියාම අමාරුම කොටස මොකද්ද? මුල් කොටස. මුල්ම කොටස. ඒකයි තියෙන්නේ මුල් ගලට ඔච්චර ලොකු වටිනකමක් තියෙන. අද ඔබේ ගේ හදන්න ගියාට පස්සේ ඔබ මුල් ගල් තියෙනවා නේද උත්සවයක් කළා. පහම් පැල් හදලා පිරිත් කියලා ඔක්කොම කළා ඒවා පිරිත් කළා මුල් ගලට. ඔය මුල් ගලේ ඉතිහාසය ඔන්න ඕක. සීහලයාගේ මුල් ගල් මම දන්නේ මේ සිංහලයාගේ මුල් ගල් මොනවද කියලා. සීහලයාගේ මුල් ගල් මුල් ගලට පින්විතේ ලොකු වටිනකමක් තියෙනවා. මොකද හේතුව? මතකයිනේ අපි කතා කළා ඉනර්ෂියා එක කියලා. අවස්ථිති යමක් කරන්න පටන් ගන්න ගොඩාක් අමාරුයි. ඔබගේ වාහනේ හොල්ලන්න ෆස්ට් ගියර් එකට දාන්න. හොල්ල ගත්තට පස්සේ ටොප් ගියර් එකේ ගිය හැකියි. හොල්ලන්න දාන්න ඕනේ පින්දල් ලොකු ශක්තිය. ඒක තමයි මුල් ගල කියන එක තමයි පින්දල් ලොකුම ශක්තිය. ඒකයි මුල් ගල කියන එකට ඔච්චර වටිනකමක් දුන්නේ සීහලයා. පස්සේ ඉතින් ඒකට රන් දෙදී මුතුමැණික් අරහිමේ දාලි වෙලා බහිරවැත්තන්ට ඉතින් යහපතක් වෙන්න. ඒගොල්ලන්ගෙන් අවසර ගන්න ආදිවාසීන් මේ දේවල් වලට අනුකූල කරලා ඉතින් ඒවා කරන්න ඇති. එහෙමත් නැත්තම් ඉතින් ඒ ගලට වටිනකමක් දුන්නා. මොකද මුල් ගල කියන එක ඉස්සර වටිනවා. ඊට පස්සේ මිනිසුන්ට මේ මුල් ගලේ ස්වභාවය මොකද්ද කියලා අමතක වුණාම වටිනවා කියන එක විතරක් ඉතුරු වුණා. මේ වටිනවා නම් දැන් මොනවද වටින්නේ? වටිනවා නම් මොනවද වටින්නේ? ඉතින් රන්රිදී මුතුමැණික් තමයි. ඊට පස්සේ මොකද කළේ ඉතින්? අර මුල් ගලේ තිබිච්ච වටිනකමට ඒ මොකද්ද වටිනකම කියලා අඳුනගන්න බැරි වෙච්ච නිසා වටින්නේ මොනවද? රන් රිදී මුතුමැණි. ඒව දාලා දැන් අද ඒ කොටස නේද යන්නේ. මට කියන්නකෝ දැන් පින්වදෙනි පණුව පිරිසක් මුල් ගල තිබ්බොත් මොකද්ද ආයේද? හොඳ අලුත දාපු අසූජි පොඩ්ඩක් බෝල කරගෙන ඇදෙන්න. එයි. ඉතින් මේ මුල් ගල වටිනවද? ඉතින් පණුවන්ට වටිනවද රත්තරන්? නෑ. පණුවන්ට වටින්නේ අසූජි. මත ඔය අර්ථයෙන් නෙමෙයි පින්විතනේ සීහලයා මුල් ගල තිබ්බේ. මුල් ගල තමයි පින්විතනේ අමාරුම තියන්නේ. ඒ වගේ මේ සම්බුද්ධ ශාසනයේ තියෙන මුල් ගලක් වෙනස. ඒ මුල් ගල තියාගත්ත නැත්නම් මේ සම්බුද්ධ ශාසනය ඔබට ඇරෙන්නේ නැහැ. ඒ මුල් ගල මොකද්ද? සෝතාපන්න ඵලය. අඩුම සෝතාපන්න මාර්ග අනුගමිකත්වය. ඒ කියන්නේ පිළිගන්න මේ සද්ධර්ම බෝධයේ මේ සද්ධර්මයේ මූලික වශයෙන් අවබෝධ වෙන්න ඕනේ. එතකන් කොච්චර කළත් පින්විතනේ සම්බුද්ධ ශාසනයට උරුමකමක් හම් වෙන්නේ නැහැ. සද්ධා බීජං. සද්ධාව පැල කරගන්න ඕනේ. සද්ධාව තමයි බීජේ පින්. සද්ධාව කියලා කිව්වේ. තෝර. සද්ධාව කියන්නේ ධර්ම අවබෝධයට පින්. ලෝකයා හිතන සද්ධාව නෙමෙයි. මං නම් හරිලා ඇදීනේ මේ සම්බුද්ධ ශාසනයට. සද්ධාවද? ලැදිකම කියන්නේ එහෙම එකක් නෙමෙයි. සද්ධා වෙන නම් පිළිඳින විශ්වාසය ගොඩ නැගෙන. විශ්වාසය ගොඩ නැගෙන දහම් ශ්‍රවණය කර. සද්ධර්ම ශ්‍රවණය තුළ තමන්ට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් බව හිතෙන්න ඕනේ. නැත්නම් බුදුහාමුදුරන්ගේ වෙන වැඩක් නැහැ නේද? තථාගතයන් වහන්සේගෙන් වැඩක් තියෙන්නේ මොකටද? නිවනට. දැන් ඉල්ලුවට හම්බෙන්නේ නැන්නේ මොකද? ගිහලා ඉල්ලුවම හම් වෙනවද? මට කාර් එකක් අරන් දෙන්න සතාගතයන් වහන්සේ. මම බුද්ධ පූජාවකුත් තිබ්බා. ටිලි 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 ටිලි. මම ටිලි 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 බුද්ධ පූජාවකුත් තිබ්බා. මේක අරගෙන මට කාර් එකක් දෙන්න. දෙයියොත් එක වුමාරු කරා. 1500යි පූජාවට ටික අපමාත් 10000යි 2500යි කාර් එක 125යි. කොහොමද ඩීල් එක? මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු ඔච්චර මොඩද කියලා. අමනුස්සයෙක්ගෙන් ආරක්ෂා කරලා දෙන්නේ ඒවට කමක් නැහැ. මේ අත්තන්ට ඒව පේනවා අපිට පේන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ ගන්න දෙනුවක් කරගත්තා. මම හිතලා බලන්න මට කාර් එකක් ලබා දෙන්න දෙවියනේ. කොහෙ තියෙන මොඩ කන්ද කියලා ඒව. කමක් නැහැ. ජීවත් වෙන්න පටන් ගත්ත එකේ කොහොම හරි කියලා මැරෙන්නත් එපා මේ. නේද? මැරෙනකන් ඉන්න එපා. හරිද? ඔබ එහෙම කරගන්න ඕනේ නැහැ. ඒකෙන්ද තේගෙන්නේ ඔබට තියෙන මොකද්ද ඔය මුල් බීජය හිතවගෙන එහෙම නැත්නම් මුල් ගල තියාගන්න. මුල් ගල තියාගෙන තේගෙන්නේ වරකට ගලක් බඳේ. ප්‍රාකාරේ නම් බඳින්න යන්න එපා. ප්‍රාකාරේ බඳින්න ගත්තා කියන්නේ තේගෙන්නේ ඔළුවට හරි වදේ. නමුත් මුල් ගල තියෙන වෙලාවේ පිංගතනි අපි හරියට කානු කපාගෙන අපි දන්නවා හරියටම කොතනද කොයි පාරේද යන්න ඕනේ කියලා. ෆවුන්ඩේෂන් බඳින්න කියලා පිංගතනි කානු කපලා ඉරලා මුල් ගල ගිහිලා කාමරෙන් තියාගත්තා. මේ මුල් ගල වටිනවා දැන් කියලා කාමරෙන් ගිහිලා තියාගත්තා. සේප්පු ඇතුළට දාගත්තා. නෑ. ෆවුන්ඩේෂන් වලට කපපු කානුව ඇතුලේ ඒ අදාළ තැන ඒක තැම්පත් කළා. ඒක නේද කළේ? හ්ම්. එහෙනම් ඔබ දැන් තැම්පත් කරනකොට ඔබ දන්නවා දැන් මේ කානුව දිගේ තමයි දැන් මේක හැදෙන්නේ කියලා. එහෙනම් වෙනදනේ ඔන්න ඔය කියන මුල් ගල තියාගත්තන එතනින් එහාට ඔබට තියෙන්නේ වෙනදනේ එක ගලක් බඳින්න එක වරකට. ඔබ හිතෙන් හිතට නිවන් දකින්න. අනිත් අය ඕන එකක් කරගන්න. ඔබ හිතෙන් හිතට නිවන් දකින්න උත්සාහ කරන්න. මේ සාමාන්‍යයෙන් මනෝවිද්‍යාඥයන්ගේ ගණනය කිරීම වලට අනුව මේක සත්‍ය නෙමෙයි. මනෝවිද්‍යාඥයන්ගේ ගණනය කිරීමට අනුව තියෙන දවසකට අපිට සිතුවිලි 60,000ක් විතර එනවලු. මේ බොරු. මනෝවිද්‍යාඥයන්ගේ ගණනය කිරීමට අනුව මනෝවිද්‍යාඥයන්ගේ ගණනය කිරීම සතාගතයන් වහන්සේගේ ගණනය කිරීමට වඩා ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. මනෝවිද්‍යාඥයන්ට දැනෙන දේ නෝ කියන්නේ 60,000ක් විතර එනවලු. අපි දන්න විදිහෙන් නම් තාප්පරයකට කෝටි ගාණක් එනවා. අපි ඒ ටික අතහැරලා දාමු. ඔය අර කියන්නේ මේ දැනෙන ටිකනේ. ඔන්න මට අම්මව මතක් වුණා. එකයි. තාත්තව මතක් වුණා. දෙකයි. ඒව තමයි ඔය කියන්නේ. ඒ ඉතින් හරි රෆ්ලි කොච්චරක් එනවා කියලාද? 60,000ක් විතර එනවා කියලා. අම්මා මතක් වුණා කියලා අම්මා මතක් කරනකොට මම කොච්චර ගිහිල්ලද? කෝටි ගාණක් ගිහිල්ලා ඉවරයි නේද? නෝ දෙයට ඒව ගෝචර වෙන්නේ නැන්නේ. එයාට අම්මා කියන්නේ එක වස්තුවක් කියලා අරගෙන ඒකක් ඔන්න ආවා. ඊට පස්සේ තාත්තා ඔන්න ඔහොමම අරගෙන දැන් කීයක්ද? 60,000. අපි එහෙම හිතමුකෝ. දවසකට 60,000ක් තියෙනවා ඔන්න. නිදාගත්ත ටික අයින් කරාට පස්සේ පහහකද නිදාගන්න එපා. නැත්නම් අපි මේ 60,000 දේ නිදාගන්න ටිකක් දාමුකෝ. නිදාගන්න ටික අයින් කළාම 60,000ක් තියෙනවා කියලා හිතාගමුකෝ. ඒක ඔය 60,000ෙන් තමයි දැන් අපිට ප්‍රයෝජනේ ගන්න අපි කල්පනාමින් මේ වැඩේ කළොත් වෙනදිනේ අපිට 60,000න් ප්‍රයෝජනේ ගත හැකියි. ඒ කියන්නේ ඔබ උත්සාහ කරන වෙලෙද ඔය 60,000ම 10,000ට දාන්න. දෙමුකෝ ළමයින්ටයි නෝන්ලාට මහත්වරුන්ට ඔය ටික ඔක්කොම 30,000ක් ගම්. ඔබ උත්සාහ කරන්නේ 30,000ක් අරමුණු දහම් අරමුණු බවට පත් කරගන්න. ඔර දහම් අරමුණු බවට පත් වුනොත් විතරයි කුසල සංඛාරයක් වැඩෙන්නේ. ලෝක අරමුණක් වුනොත් ඒක අභිසංඛාරයක්. අභිසංකාරයක් આવොත් එහෙම දුක ජනිත කරනවා වගේම හිත පඳු ගස්සනවා. අවාසි දෙකයි. එකක් දුක ජනිත කරනවා. අනිත් එක හිත පඳු ගස්සනවා. ඒ කියන්නේ ඊළඟ එක සෑදීම උදෙසා චාර්ජ් කරනවා. අභිසංකාර වඩනවා කියන එක හරි අපරාධයක්. මම මේ කියන්නේ තේරෙනවද පිළිදෙනව? අභිසංකාර වඩනවා කියන එක අපරාධයක් කියලා කියන එක තේරෙනවද? හ්ම්? හොඳටම සුවද තේරෙනවා කියලා. එහෙනම් අභිසංකාරයක් වඩනවා කියන එක මහා අපරාධයක් නะ. ඔබ මොකද්ද වඩන්න ඕනේ? කුසල සංකාර. ඔබට තේරිලා නම් තියෙන්නේ ඔබ වඩන්න ඕනේ කුසල සංකාර. ඉතින් ඒක මම කියන්න ඕන. වැස්සට තෙමුනහම මොකද වෙන්නේ? හ්ම්? ලෙඩ වෙනවා. නේද? හා. වැස්සට තෙමෙන්න එපා. පෙන්නේ ඔබ පොඩි අයට නම් ඔක කියනවා නේද? වැස්සට තෙමෙන්න එපා කියලා කියනවා නේද පොඩි අයට? ඇයි ඒ? එයා දන්නේ නැන්නේ පෙන්නේ වැස්සට තෙමුනහම ලෙඩ වෙනවා කියලා. දැන් ඔබට කියන්නත් ඕනද වැස්සට තෙමෙන්න එපා කියලා? නෑ. ඔබට කියන්න දෙයක් නෑ පෙන්නේ. එහෙනම් අභිසංකාර කියන එක පෙන්නේ තමන්ව දුකටපත් කරවල ඒට අමතරව තව හිත පඳු ගස්සනවා නම් පෙන්නේ ඊළඟ දුක ජනිත කිරීමට පාර කපලා දෙනවා නේද? අභිසංකාර කියලා කියන්නේ මහා තුච්ච නින්දේ වැඩ පිළිවෙලක් කියලා වැටහෙන්නේ නැද්ද? එහෙනම් හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ නැද්ද සිංහදෙන කුසල සංකාරයේ යවන්න හිත ඇතුලේ? කුසල සංකාරයේ ඕකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කරන්නේ සිංහදෙන. කුසල සංකාරයේ වැඩෙන වෙලාවේ දුක ඇති කරවන්නෙත් නැහැ. හිත පඳු ගස්සන්නෙත් නැහැ. ගහපු පඳු ගලවනවා. දුක ඇති කරවන්නෙත් නැහැ. පඳු ගලවන එකත් කරලා දෙනවා. දැන් බලන්න ওই සංකාර දෙක අතර තියෙන වෙනස. තේන ඔබ මොන සංකාරෙද වඩන්න ඕනේ කියලා පෙන්නන ඔබට තියෙන එක නෝ නැද්ද? මං කියන්න ඕනේ දෙයක්. අන්න ඒකේ සිහිය පවත්වාගෙන ඉන්න. හැමදෙස්සෙම සිහිය පවත්වාගෙන ඉන්න තෙමුනොත් ලෙඩ වෙනවා. තෙමුනොත් ලෙඩ වෙනවා කියලා සිහිය තියෙනවා නම් තෙමෙන්නේ නැහැ. මේකත් එහෙම තමයි. අභිසංකාරය කියලා කියන්නේ මහා දරුණු එකක් කියලා ඔබට තේරෙන්න ඕනේ. අභිසංකාරය කියන්නේ මහා දරුණු වැඩපිළිවෙල. ඒකට අහුවුනොත් එහෙම තව තව පඳු ගෙහි ගෙහි පඳු ගෙහි ගෙහි මහා දුකින් දුකටපත් වෙනවා. ඒක නිසා පුණ්‍ය අභිසංකාරය, අපුණ්‍ය අභිසංකාරය, ආනෙන්ජ අභිසංකාරය කියලා කියන්නේ පැවැත්මක් උදෙසා කරන දෙයක් බව තේරුම් ගන්න. මේ ලෝකේ යම් පැවැත්මක් තියෙනවා නම් ඒ පැවැත්මේ කාන්තේම දුක බව තමන්ට දැනෙන්න ඕනේ. පවත්තන්න කරන උත්සාහයක් තියෙනවා නම් ඒක මහා පුදුමාකාර දුකක් බව තමයි දැනෙන්න ඕනේ. එහෙනම් අතෑරිලා, නොඇලිලා, මිදිල යන කරන වැඩපිළිවෙල තමයි සාන්තපනීත කියලා තමයි තේරෙන්න ඕනේ. ඒක නිසා බින්දනි අපි එක ගලක් තියාගෙන යන ඉස්සරහට. ඔබ කොටන් අදිනවා දැකලා තියෙනවද පින්ගද? කොටන් කියන්නේ මොනවද කියලා දන්නවද? කොළඹ රටේ ජීවත් වෙනයි දන්නවද කොටන් කියන්නේ මොකද්ද කියලා? රඹුටන් වගේ පළතුරක් කියලා නේද දන්නේ? එහෙනම් පින්ගදනේ කොටන් අදිනකොට පිරිසත් එක්ක කොටේ ඉස්සරහට ඇදගත්තහම ආයි ඒක පල්ලෙහාට නොඑන්න මොකද කරන්නේ? හ්ම්? අඩේ යස්තිය. නේද? අඩෙන් කරන්නේ එතන නවත්තලා තියාගන්න එක. මෝඩය කියන්නේ මොකද? මෝහෙට අඩ තියන් ඉන්න එක. ඒ කියන්නේ මෝහය තුල නැවතිලා ඉන්නේ. මෝඩය. ඒක කිව්වහම බැනුම් ගන්න වෙනවා. මොකද පින්දෙන්නේ ඔය මෝහය තුල නැවතිලා හිටියහම බයින්න තමයි හිතෙන්නේ. ඒක එතකොට ඔය අඩේ ගත්තහම ඕකයි පල්ලෙහාට එනවා. එහෙනම් කොටේ ඉස්සරහට ඇද ගැනීම අඩේ තියා ගැනීම දෙක කරන්න ඕනේ. ඔබ මේ මග වඩනකොට ඔබ දැකලා තියෙනවද බාලදක්ෂයෝ කඹේ දිගේ යනවා උඩට? කොහමද යන්නේ? අත් දෙකෙන් එල්ලෙනවා. එල්ලිලා අත නවනකොට උඩට ඇදෙනවා. ඊට පස්සේ අත අතහැරලා ආයෙ එල්ලෙනවා. දැන් උඩට යන්න එපා කඹේ දිගේ. එතන අතෙන් ඇදලා උඩට ගිහිල්ලා අත් දෙක අතාරිනවා ඊළඟ කල්ලන්. හ්ම්. ඊට පස්සේ ස්පිරිතාලේම ගිහිල්ලා ආවිල්ලා ඉතුරු ටික. හ්ම්. හ්ම්. ස්පිරිතාලේ ගිහිල්ලා ආවිල්ලා තමයි ඉතුරු ටික නගින්න වෙන්නේ. කොහොමද කරන්නේ එහෙනම්? හ්ම්. කකුලෙන් පටල ගන්නවා. අත් දෙකෙන් උඩට ඇදගත්ත ටික කකුලට හිර කරගන්නවා. දැන් මම ඔබෙන් අහන්නේ ඔබ අත් දෙකෙන් උඩට ඇදගත්ත නේද ටික? දැන් අත් එක අතාරින්න පුළුවන්. අත් දෙක අතාරින්න පුළුවන්ද දැන්? අතෑරියොත් ආයි වැටෙයිද? නැත්නම් එහෙම හිර කරගෙනද ඉන්නේ? ඒක ඔබ බලන්න ඕනේ. සමහර කෙනෙක් කියන්න පුළුවන් පින්විතනේ මට දැන් කාමරාගේ නැහැ කියලා. එහෙම දැනෙන්න පුළුවන් පින්විතනේ. මොකද මේ ධම්ම ශ්‍රවණය කරන වෙලාවේ ගොඩ පිළිසකට කාමරාගයක් එන්න විදියක් නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේ පින්විතනේ කාමරාගය කියන එක තදංග වශයෙන් ප්‍රහාණය වෙලා තියෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන. ඔය නීවරණ යටපත් වෙලා බොජ්ජංග වැඩෙනවා. බොහොම తాවකාලික තදංග මේ මොහොතට වැඩේලා තියෙන පිංගදෙනි ගොඩ පිරිසකට ඕනේ මොකක්ද? හිර කරන්නේ නැතුව උඩ යන. ඒක නිසා ඒගොල්ලෝ කරන්නේ අත් දෙකෙන් එල්ලිලා පුළුවන් තරම් උඩට පයින්න එකපාරම හැබැයි. පැනලා මොකද කරන්නේ? අත් දෙකෙන් ශරීරය උඩට අදිනවා. ඇදලා හිර කරන්නේ. ඊට පස්සේ අත බුරුල් කරලා ටක් ගාලා අල්ලන්න හදන උඩ. අල්ලන්න හදන උඩ මොකද වෙන්නේ? හිතේ තත් වඩා පල්ලෙහා. හොඳට බලන්න ඔබගේ තත්ත්වය මොකද? එංගෙන්දනි ඔබ බනහන්න පටන් ගන්න දැන් අවුරුද්දක් විතර ඇදෙනි. දෙකක් ඇදෙනි. 10ක් ඇදෙනි. 12ක් ඇදෙනි. එංගෙන්දනි මම මුලින්ම කිව්වෙත් මේවමනේ. වෙන විදිහකට මේවමනේ කිව්වෙ එංගෙන්. නමුත් එදා ඔබ දසකුසලේ අයින් කළා නම් පිංගසනේ ආපු පළවෙනි බණ අහලා ඒකේ තිබිච්චේම ඔක්කොම හූර හූර ගත්තා නම් ඔබ දැන් පිරිනුවම් පාලා පිංගත. අපි කලේ පිංගතනේ ඇත්තම කිව්වොත් දැනුම හෙව්වා. ඒකට මේකයි ඔබට මන් දොස් පවරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. සමාජය විසින් ඇති කරපු ක්‍රමයක් තියෙනවා. මේ ඔය ක්‍රමයටම අනුගතය. ගොඩාක් දන්න අය තමයි දන්නේ කියලා. ගොඩාක් දන්න අය තමයි මේක කරන්නේ. ආදි වශයෙන් අන්න එහෙම ඒවා ඔළුවේ තියෙනවා. ඒක නිසා ඔබට කවදක්වත් තව කෙනෙකුට කියන්නව බෑ පින්වදනි මං අහලා තියෙන එක බණයි මං ඒක කරගෙන යනවා. ඒ බණේ කියවුනා කරුණු 100ක් මං තාම 10යි කියලා තියෙන තව 90ක් තියෙනවා මට ඒක කරන්න කියලා. බුදුන්ගේ කාලේ පින්වදනි දහම් දේශනා හරි විරලයි. බුදුහාඳුර හැමදාම කොයි හරි බණ කියන හැම මොහොතකම. නමුත් භික්ෂුන් වහන්සේට ඒ බණ දේශනාවට සම්බන්ධ වෙන්න හම්බෙන්නේ නැහැ. ඇයි උන්වහන්සේ එක බණ දේශනාවක් ශ්‍රවණය කළා. ඊට පස්සේ උන්වහන්සේ කැලේට වැඩියා. තථාගතයන් වහන්සේ තව තැනකට වැඩියා. එතන උන්වහන්සේ ඇහුව එක බණයි. දැන් ඒ බණ තමයි උන්වහන්සේ ප්‍රගුණ කරන්නේ. දැන් වෙලා තියෙන පිළිවෙතනේ YouTube එක ගහුවාම දේශනා එනවා. අපේ දේශනාවම ඇති 500 ගාන. තව තව ස්වාමින් වහන්සේලාගේ ගිහි මහත්තුරුන්ගේ මෙහෙණින් වහන්සේලාගේ ගිහි නෝනලාගේ ආදී කොට ඇතුව හැම කෙනෙක්ගේම දේශනා තියෙනවා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක්. දේශනාවක් අහලා නොනයි මහත්තයයි නිදාගන්න. නිදාගන්න ගමන් කියනවා ශෝබ්බන ටික. ශෝබ්බන ටික නම් මිනිහා ඉන්න එපා අනික ඇඳේ. ඔහුද නැද්ද? ඒකයි වෙන මං කියන්නේ. කමක් නැහැ වෙන මොකුම නැති එකේ බණ ටිකක් හරි ශ්‍රවණය කරගන්න එක ඒක පින. ඒ ධර්ම දේශනාවේ පුණ්‍ය කර්මය ඔය කරන්නේ. කුසලයේ නෙමෙයි මතක තියාගන්න. කුසලයේ කියන එක වැඩෙනකොට ඒ කියන්නේ Tamanට වැඩිච්ච ටික හොඳට හිර කරගන්නකොට ප්‍රගුණ කළා වෙනතන. ආයි අද් දෙක අතරලා ඉන්න පුළුවන් ඇන්දල. දැන් සෝතාපන්නයාට වින්දෙනි අද් දෙක අතරලා ඉන්න පුළුවන් හතර පහේට වැටෙන්නේ නැහැ. සෝතාපන්න නැති කෙනා අද් දෙක අතරිනවද? නෑ, එයා පින් කරනවා 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 කරනවා. ඇයි මොකක් හින්දාද? චුතිසිත පිරිසිදු කරා. චුතිසිතට මොනවයි දන්නේ? ඒක නිසා පුළුවන් තරම් පින් කරමු. එතකොට චුතිසිතට පිනක් ඇදෙන්න තියෙන chance එක වැඩි. මම දැන් ගණිතයත් පාවිච්චි කරනවා. මල්ලේ රතු පාට බෝල නම් වැඩිපුර තියෙන. රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව වැඩි. තථාගතයන් වහන්සේ සම්භාවිතාව ගණන් නෙමෙයි හැදෙන්නේ. කැලිම නිශ්චිත සම්භාවිතාව නෙමෙයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ සම්භාවිතාව කී ඉඳලා කියලා තියෙනවා. ලෝකේ සම්භාවිතාව දෙන්නේ බිඳුවේ ඉඳලා එක දක්වා. තථාගතයන් වහන්සේගේ සම්භාවිතාව කීයද? එකයි හැමදෙස්සම. ඒ සම්භාවිතාවක් කියලා එකක් නැහැ තේරෙන්නේ. හැමදෙස්සම ඒක තමයි වෙන්න ඕනේ. එකයි. තථාගතයන් වහන්සේ දේශනා කළේ සෝතාපන්න වෙන ක්‍රමයෙන්. චුතිසිත පිරිසුදු කරන්නේ මේ. සෝතාපන්න වුණා නම් දැන් පුළුවන් අත් දෙක අතරලා ඉන්න. කඹේ. ඇයි? උඩට ඇදගත්ත ටික මක් කරාද? හිර කරගත්තා. එහෙනම් ඔබත් කරන්න ඕනේ තියෙන්නේ දහම් දේශනාවක් අහලා උඩට ඇදිච්ච ටික මක් කරන්නද? හිර කරගන්න. සුනාත ධාරේත චරාත ඔය ක්‍රමෙන් හැරෙන්න නිවනට යන්න බෑ. ඒක නිසා ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ඔක හිර කරගන්න. ඇද ගන්න ටික. ඔබගෙන් සිද්ධ වෙන අඩුපාඩුව තමයි තේගෙන. ඇද ගන්න ටික මක් කරගන්නේ නැද්ද? හිර කරගන්නේ. දොබාතර පිරිසක් ඉන්නවා පින්වතුනි. මේ කියන දේවල් අකුරට මහලවිලා ඒවක් කරන්න උත්සාහ කරනවා. සමහරට ඔබ අතර පිරිසක් ඉන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේලටත් වඩා මග වඩන. මම ඒකයි ඔබට හැමදෙස්සෙම කියන්නේ පිළිගන්නේ තට්ටේ සිවුරයි නෙමෙයි ශාසනය කියන්නේ. මාර්ගඵල. ඔබට තට්ටේ ගෑවෙන්න ඕනේ නැහැ සිංහත. ඔබට සිවුරු පෙරෙවෙන්න ඕනේ නැහැ. උඩට ඇදගත්ත ටික හිර කරනවා නම් පින්වතුනි ඔබට යන්න තියෙන්නේ අදියර හතරයි. හතරවෙනි අදියරේ ඔබ ගහ උඩ. ඒක නිසා පින්වතුනි මේ උඩට ඇදගන්නේව හිර කරන්න. දැන් අපි අධිස්ථාන කරන්න දසකුසලේ කරන්නේ නැහැ කියලා හිර කරන්නේ. දස අකුසලේ බැරි නම් කේලම් කියන්නේ නැහැ. ඕක ගන්න. අරගෙන. ඒක හිර කරගන්න. මං කේලම් කියන්නේ නැහැ. ඒ කියන්නේ අනුම් බිඳවීම පිණිස වචනයක් කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ කියන්නේ මෙතන අහගත් එකක් අතනට කියන එකට නෙමෙයි. කේලම් කියනවා කියන්නේ. දැන් ਉਹ වැරදියට තමයි තේරුම් ගන්න තියෙන්නේ. මෙතනින් අහගත් එකක් මෙතනට කියන එක කේලම නෙමෙයි. ඒක කේලමක් වෙන්න නම් පින්වතනි චේතනාවක් නැගෙන්න ඕනේ. ඒ චේතනාව තමයි මේ දෙගොල්ලන් අතර අසමගියක් ඇති කිරීම උදෙස. අන්නේ චේතනාව නැගෙන්න ඕනේ. දැන් ඔබ ඕනේ තරම් දැන් යාළු දෙතුන් දෙනෙක් කතා කරන එක. එතන අපි හිතමු මොකක් හරි ඇම්ඩන්ගේ කතාවක් කිව්වා. ඒ කිව්වට පස්සේ ඕකින් තව දෙනෙක් ඔබ කියලා නැද්ද? එක මල ගෙදරක කියපු විහිළු කතාවක්. තව මල ගෙදරක ඔබ කියලා නැද්ද හරියට ඔබ හදූප එකක් වගේ? අපි නම් ඕන තරම් කියලා තියෙනවා. ඒක කියලා නැද්ද ඒක? එනි අතනින් අහපු එකක් මෙතනට කිව්වනේ. කේලම්ද? නෑ. කේලමක් වෙන්න නම් පින්විතනි. බිඳවීම කියන අදහස එන්න ඕනේ. මම ඔබට කියන්නේ බින්ද ඔන්නේ බිඳවීම කියන අදහස හරි අසාරයි කියලා දකින්න. අපි ප්‍රතිකර්ම කරන්නේ කටට නෙමෙයි පින්විතනි. චේතනාවට. මනෝපුබ්බංග මාදම්මන්නේ. මනස පූර්වංගම් වෙලා යන්නේ. ඒ නිසා එන එක මනෙන් ඕනේ කඩන්න. කටෙන් කඩලා වැඩක් නැහැ. ඒකටයි සම්මාදිට්ටි සම්මා සංකප්ප ක්‍රමය එන්නේ. තවකින් තව පිරිසක් බිඳවනවා කියන තැන මොකද මම මේ ලේසි එකක් මුලින්ම ගත්තේ මත ඔබලයි එකක් මිස් වුණානේ මොකද්ද මුසාවාදේ මේක ගොඩක් අමාරුයි මුසාවාදයේ කියන එක නොකියන ගොඩක් අමාරුයි සිංහල. කියවෙන්නේ නැද්ද? මුසාවාද කියවෙන්නේ නැද්ද? කියවෙනවා සිංහල. මොකද ලෝකෙ තියෙන ලොකුම මුසාවාදේ? ආස්වාදයි සපයි සාරයි. ෂෝක් කියන එක. නියමයි කියන එක. මරු කියන එක. දවසේ වැඩි හරියක් කියවෙන්නේ ඕනේ. මරු කෑමක් ඒක. මම ෂෝක් කෑමක් හදලා තිනවා ගිහිල්ලා කන්න. නේ? හැම තිස්සෙම පිඟුදෙන්නේ ඕක කටින් එළියට එනවා. ඉතින් ඒක අමාරු වැඩක් අපි ඒකට දෙවෙනි ටයන්කෝ. කේලම. කේලමේ කරන්න ඕනේ තේ මෙතන දත් ටික ගලව ගන්න එක නෙමෙයි. දිව කපා ගන්න එක නෙමෙයි. ඒ මොනවා කළත් වැඩක් නැහැ මෙතන ආයෙ දිව ලියලපු දවසට ආයෙ කේලම පිට වෙනවා. මොකද හේතුව මෙතන කටේ නෙමෙයිනේ වැඩේ පටන් ගන්න. කොහෙද? හිතෙන්. මනෙන් පටන් ගන්න. ඒක නිසා මෙතන අපි දෘෂ්ටියකට එන්න ඕනේ. මේ කේලම් කියනවා කියන එක හොඳ නැහැ කියලා. දැන් වහ බොනවා කියන එක කොහොමද කතා කරන්නේ? ඔබගේ පොතේ කොහොමද තියන්නේ? හොඳයි කියලා නරකයි කියලා. නරකයි. ඉතින් බොනවා නෑ. එහෙනම් මේ කේලම් කියනවා කියන එක නරකයි කියන එක පින්වදනේ තමන් දෘෂ්ටියට එන්න ඕනේ. يعني තව පිරිසකගේ බිඳවීම කියන එකෙන් තමන්ටත් අවඩක් වෙනවා, ඒ අයටත් අවඩක් වෙනවා. එහෙමනම් කොහොමටවත් කරන්න සුදුසු එකක් නෙමෙයි කියන එක පින්වදනේ ඔළුවට එන්න ඕනේ. ඔන්න ඔය දෘෂ්ටියටපත් වෙන. ඒ දෘෂ්ටියටපත් වෙලා ඊට පස්සේ ආකල්පමේ වෙනස ඇති කරගන්න. මේක වැරදි වැඩක්, මේක මම කරන්නේ නැහැ කොහොම කරන්නේ. දැන් බලන්නකෝ වාචාව නැගෙයිද කියලා. මොකද වෙන්නේ? ඔබ නරක වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම ඒක හැමදාම ඔබට කිව්වේ. හරක් මරන කෙනා හරක් මරන්නේ වෙන්නේ නරක වැඩක් කරන්නේ නෙමෙයි. ඉස්සෙල්ලම වෙන්නේ ඒගොල්ලෝ දෘෂ්ටිගත වෙනවා. දැන් මේ ලංකාද්වීපයේ මුහුදුබඩ ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ගේ තවත් ආගමකට බඳ ගන්න ලේසි වුණා. බුදුදහමෙන් ඒගොල්ලන්ව ගලව ගන්න හරි ලේසි වුණා. ඒ ලේසි වෙච්ච හේතුව තමයි තියෙන්නේ. මුහුද කියලා කියන්නේ හොඳ ධන නිධානයක් කියලා පෙන්නවා. මෙන්න අපේ මිනිස්සුත් මාළු කෑවනේ මුහුදු කියන්නේ නැති වුණාට. ඒ මොහොතට ගොඩාක් ඒවා තියන් ඉන්න බෑ තේමද? මකන්නෝ. දෙල්ලට විසිකලා දානවා. මොහොත ගොඩාක් තියාගෙන ඉන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණයට විතරයි. පස්සේ අපි මොහොත ගැන කතා කරමුකෝ දවසක. තථාගතයන් වහන්සේත් මේ සම්බුද්ධ ශාසනය මොහොතට උපමා කරලා තියෙන අවස්ථා තියෙනවා. මෙතන මේ හැම දෙයකින්ම අපිට ගන්න දේවල් තියෙනවා. තනකොළ ගහනුත් ගන්න දෙයක් තියෙනවා හිතෙන් නිවන් මඟ සඳහා. අපි කතා කරමු. දැන් කුස්සගෙන් ගත්තා. සිංහයාගෙන් ගත්තා. බල්ලගෙන් ගත්තා නේද? තව මීමැස්සගෙන් ගත්තා. තව මීමැස්ස ගැන කියන්නත් තියෙනවනේ දේවල්. ගොඩක් දේවල් තියෙනවා. ඔය නිරුක්ති පිටින්ද. එයාට අර්ථ එක එක අර්ථ ගන්න පුළුවන් වෙන මේ ලෝකේ තියෙන පදවලට. පදවලට විතරක් නෙමෙයි සංසිද්ධි වලට. මූදට තියාගෙන ඉන්න බෑ දේවල් පිංගස. ගොඩක් වැඩි වෙච්ච එකම මූදේ විසි ගන්නවා එළියට. ඒ මාළු මකරද? අපේ සීහෙලය කෑවා. මැරිච්ච මාළු කෑවේ සිංහද. මරාගෙන කෑවේ නැහැ. ඒ සමා පුදුම ස්වයංපෝෂිත වැඩපිළිවෙලක අපි හිටියේ. මාළු අල්ලන්නේ නැති වුණාම මාළු ගහන්නේ වැඩි වෙනවා. එතකොට මූදේ ගැඹුරු හරියේ ඉන්න ලොකු මාළු පොඩි මාළු පස්සේ පන්නනවා. රෑම් පිටින් උංගෙන් බේරෙන්න නම් කොහෙට එන්න ඕනේ? ගැඹුරු අඩු හරියට එන්න ඕනේ. මොකද ගැඹුරු අඩු හරියට තමයි මරුන්ට එන්න බෑනේ. ඒ එනකොට මොකද වෙන්නේ? රැල්ලට විසි ගන්නවා එළියට. මෙරළට. දැන් ඉතින් ආය යන්නේ මැරෙනවා. ඉතින් හවසට ගියාම අර උදේට ගිහිල්ලා වෙරළුව හින්දාන් එන්නේ අපි. ඒ වගේ හවසට ගියාට පස්සේ නැත්නම් උදේට ගියාට පස්සේ මාළු ටිකක් ඇහිඳගෙන ඉන්න පුළුවන්. ඉතින් ප්‍රෝටීන් ඔක්කොම අපිට ලැබුණා මේක. ඒකට ප්‍රාණඝාත කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ලොකු මාළුත් කෑවා. හඳ නගින කාලෙට පරදීය වාදී ක්‍රමයේ තියෙන මුහුදේ වතුර මට්ටම ඉස්සෙනවා ගුරුත්වාකර්ෂණය. වතුර මට්ටම ඉස්සුණාට පස්සේ ගැඹුර වැඩි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? අර ලොකු මාළු වෙරළ දිහට එනවා. වරදිය වැහැල යද්දී බාධිය වෙද්දී මොකද වෙන්නේ? මොකද වෙන්නේ? වතුර මට්ටම එකපාර පල්ලම් බහිනවා. අර ආපු ලොකු මාළුන්ට යන්න බෑ. ලොකු මාළුත් කෑවා. ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔය අතරේ තමයි සිංහදෙනි දෘෂ්තිය දුන්නේ මහ මුහුදේ ඉන්න මාළු විකුණගෙන කොච්චර හොඳට ජීවත් වෙන්න පුළුවන්ද? ඉතින් එතකොට ප්‍රශ්නයක් ආවා. ආපු පව් ඒවා. ඊට පස්සේ කිව්වා මෙච්චර වටින දෙයකට පව් කියන්නේ උඹලා මොන මොන්ටේවද? අපේ පොතේ ඔහොම නෙමෙයි නේ බෝල තියෙන්නේ. අපේ පොතේ තියෙන්නේ කන්න මෙරුවට කමක් නැහැ කියලා. ඒක බොරු පොතක් වෙනවා. පෙන්ලා දුන්න දෘෂ්ටිය. කන්න මෙරුවට කමක් නැහැ කියලා. ඔය දෘෂ්ටියෙන් ඉන්න දීවර පිරිස් දෙන්නේ. මාළු මරන්නේ. හරි කැමැත්ත. ඒගොල්ලේගේ වැරදක් විදිහට දකින්නේ නැහැ. ඒකම මම කියපෙන්නේ දෙන්න. මේ ලෝකෙ ඉන්න සියල්ලම දෙනා වරදවල් කරන්න කැමති නැහැ. එන වරදක් කරන්න කලින් එයා මොකද කරන්නේ? ඒක සාධාරණීකරණය කරනවා. හෘද සාක්ෂියට එකඟ කරනවා. මට ඉතින් මෙහෙම හින්දා නෙමං කළේ. බලන්න ඔබගේ ජීවිතේ ඔබ කරපු වරදවල් ඔක්කොම කරන්න කලින් මක් කළාද කියලා. සාධාරණීකරණය කළා. ඒක තමයි අපේ ක්‍රමය. මේක හොඳයිද නරකයිද? සාධාරණීකරණය කරගන්න එක හොඳයිද නරකයිද? හොඳයි වෙන්නේ. ඒ කියන්නේ අපි දැන දැන නම් වැරදි කරන්න කැමති නැහැ. එහෙනම් දැන් අපිට තියෙන සිංහසනි ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න විතරයි. මොකද අපි වැරදි කරන්න කැමති නැහැ. එහෙනම් දැන් මේ දීවර ඇත්තන්ට තියෙන්නේ මක් කරන්නද? අර හොඳ කියන පැත්තේ තියෙන මස් මෙරීම. අරන් දානවා කොහෙද? නරක පැත්තට. දැන් කරන්නේ. හරි. ඒක කරන්න කාරණා දෙකක් ඕනේ. එක සම්මා දිට්ඨිය ඕනේ. අනිත් එක සම්මා සංකල්පය. සම්මා දිට්ඨිය හරහා අර ආකල්පය වෙනස් කරන්න ඕනේ. මේ පිටුවෙන් මේ පිටුවට ඒක මාරු කරන්න ඕනේ. දැන් සම්මා ආකල්ප තිබ්බේ මෙච්චර වෙලා තිබ්බේ මොකද? මිත්‍යා දෘෂ්ටියෙන් ගත්ත මිච්ඡා ආකල්ප. දැන් සම්මා දිට්ඨියෙන් ගත්ත සම්මා ආකල්පය බවට හරවන්න ඕනේ. ඊට පස්සේ පින්වතුනි වාචාව කම්මන්තේ ආජීවයේ ඔක්කොම හොඳයි. එහෙනම් කේලම කියන එක පින්වතුනි වැරදි දෙයක් බව ඔබට වැටහෙනවද නැද්ද? අපි ඒ දසක් දෙන එකක් ගමු, කටින් වෙන එකක් ගමු. මොකද අතින් එහෙම වැරදි කරන අඩු වෙනේ ඔබ. පොඩක් කටින් තමයි වැරදි කරන්නේ. කියන්න බලන්න. පිරිසක් සමගි වෙලා ඉන්න එකද හොඳ? අසමගියෙන් ඉන්න එකද හොඳ? තමන්ට වාසිදායක මොකක්ද? ඒකට නම් උත්තරයක් දෙන්න විදිය නැහැ. හොඳට බලන්න මම මේ කියන කාරණා. තමන්ට වාසිදායක වෙන්නේ මොකද්ද කියලා අහුවාම ඒකට උත්තර දෙන්න බෑ නේද? ඒ කියන්නේ පිංගදනි එහෙන් අපිට තේරෙනව නේද තමන් කියලා කෙනෙක් ඉන්නකොට දසා කුසලයේ කියන එක තමන්ගේ වාසිතේ හිටින්නත් පුළුවන් අවාසිතේ හිටින්නත් පුළුවන් තමන් කියන කෙනාව හැදුනට පස්සේ තියෙන භයානක කමෝය ඒක වාසිතේ හිටින්නත් පුළුවන් අවාසිතේ හිටින්නත් පුළුවන් වාසියටනේ කැමති ඒක නිසා මොකද කරන්නේ තමන්ගේ වාසියට දසා කුසලයේ කරනවා මිනිස්සුනේ අරිහතුන් වහන්සේට මම නැති නිසා මොනම ආකාරයකින්ව දසා කුසලයේ කෙරෙන්නේ නැහැ එහෙමනම් තංගද ඔබට ඔකේ අනිත් පැත්තට ගත්තාම තේරෙනවා දසා කුසලයේ කරන්න කරන්න නිවන් මඟ දැහෙනවා ඒකයි ඒක නිසා මොකද මේ වෙනද නෑ අපි කර්මස්ථානයක් බව දිර දෙන ලොකු හාමුදුරන් වහන්සේගේ කර්මස්ථානය අවංකයි පිරිසිදුයි පිරිසිදුයි පවසර ඔය කර්මස්ථානය එහෙම හොඳ ඵල නෙලන්න පුළුවන් කර්මස්ථානය නමුත් ඒකෙන් ඵල නෙලෙන නම් මොකක් වෙන්න ඕනේ ඇත්තටම පින්වදනේ එහෙම ඉන්න ඕනේ ඒ කියන්නේ ත්‍රිවිධ සුචරිතය හොඳට වැඩිලා තියෙනවා. ත්‍රිවිධ සුචරිතය වැඩෙන කෙනාට තමයි පින්විතිනේ ඔය කර්මස්ථානේ දැහැන් ලබන්න පුළුවන්. නැත්තම් දැහැන් ලැබෙන්නේ වචනවලින්. එතකොට ඉතින් අවංකයි පිවිතුරුයි ත්‍රිසිදුයි පවසරයි. ඒක හරි කමක් නැත්තම් වැටකොළුයි පතෝලයි බෝංචි ප්‍රාබු යැලෙවෙන එකක් දාන්න ඕනේ හැබැයි. එලි සමේ යන්න දාන්න. ඒකල දාන වැටකුළු පතවල කර්මස්ථාන. තමන් තුළ අර ගති පිහිටලා තියෙනවනේ, ඕක වැඩෙනවා. ඒකද මේ ගතයි හිතයි දෙක වෙනස් වෙන්න බෑ කවදාවත්. හොඳට මතක තියාගන්න ඉතින් ගති ගුණයට අනුකූලවයි ගති හඬයි ගති රුවයි නිර්මාණය වෙන්නේ. තමන් හිතෙන් මොකද්ද අල්ලන්නේ ඒට අනුකූල වෙනවා පිඟුදනේ ගති හඬයි ගති රුවයි. ඕක තමයි අද මේ ලෝක සත්‍යය කියන්නේ පිඟුදනේ law of attraction කියලා. මම තහලේ තියුවා. තමන් හිතෙන් ස්පර්ශ කරන්නේ මොකද්ද? ඒ දේවල් තමයි තමන් කරා එන්නේ කියලා. තථාගතයන් වහන්සේගේ දේශනා. ඒවයි චුට්ටි කෑලි අරගෙන අද ඉතින් කියනවා ඔබට සල්ලි ඕනේ නම් ඔබට සල්ලි තියෙන බව හැමතිස්සෙම මෙනෙහි කරන්න. සල්ලි තියෙන මට සල්ලි තියෙන මං සල්ලිකාරයෙක්. අඳින්න පළඳින්න කරන්න සල්ලිකාරයෙක් විදිහට. මේ අධ්‍යයනය කරපහම ඇති ඉතින් යන්න මේ මතකයි. හරි මේවා කළත් ඇති. මම නම් ඉතින් මූණ වහගෙන කරන්න කියන්නේ මාත් කළා කියලා. අද ඒක මතක් වෙනකොට ඉතින් ඒක ලැජ්ජ පවා හිතෙනවා. සල්ලි තිනවා කියලා හිතන්න හිතලා ඒ වගේ හැසිරෙන්න එතකොට ලැබෙනවා කියලා ලැබෙනවනේ ලැබි තින්නේ ලැබෙනවා මොකටද ඒ කියන්නේ තියෙන ප්‍රශ්න ඔය තියෙන තථාගතයන් වහන්සේගේ දේශනාවේ ලෞකික පැත්ත තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන තියෙන ගති ගුණය නිර්මාණය කරන්නකොට ගති හඳයි ගති රුවයි නිර්මාණය වෙලා එනවා නිතර කේන්ති යන මිනිස්සෙගේ මූණ දැක්කම කියන්න බැරිද කේන්ති යනවා කියලා යට මතකද පින්ගසින අර පාට පෙට්ටිය පුතාගේක නෙමෙයි ඔබගේ පාට පෙට්ටිය. ඒකේ තියෙන නේද හරි දරුණු පාටයි. සමහර දෙන හරි වල් පාටයි. අන්නේ පාට පෙට්ටි ඔය ඔන්න ඔය පාට පෙට්ටියේ තියෙන සංවේදනේ ඔක්කොම ගති රුව. ඒ ගති රුව ගැන තමයි ඔය කියන්නේ. හරි කම්මැලි පාටයි නේ. හරි වල් පාටයි. හරි නපුරු පාටයි. හරි අහිංසක පාටයි. මාතෘන්ට එහෙමයි හම්බ වෙලා තියෙනවනේ. අහිංසක නෝනලා හම්බ වෙලා තියෙනවනේ. අහිංසක නෝනේ කතෝස. තමන් අහිංසකයි කියලා හිතන කෙනෙක් අතෝස. කොහොමද මොට්ටකම? කසාද බඳුම නැති ඒ කාලේ මෙතන ඉන්නවනේ. පව් වෙන නම් එපා පුතෝ. නෝනලමනේ කියන්නේ. පිටිපස්ස බලන්න ඕනේ. අහිංසක තමන් අහිංසකයි කියලා හිතන නෝනේ කතෝසන්න කිව්වොත් මේ තුන් ලෝකේ කිසිම නෝනේ කතෝසන්නේ නැහැ. තුන් ලෝකේ නෝනල නැහැ නේද? නෝනල ඉන්නේ කොහේ විතරද? කාම ලෝකේ විතරයි. හා. කවුරුත් අතෝසන්නේ නැහැ. කවුරුත් අහිංසක නැහැ. අහිංසක පාටයි. දැන් බලන්න මෙන්න අහිංසක පාටයි කියලා කියනවා. නපුරු පාටයි කියලා කියනවා. ඔය ඔක්කොම පින්වසනේ වෙන්නේ මොකද? අර තමන්ගේ සිතුවිලි සමුදායත් එක්ක පින්වසනේ. ඒ කියන්නේ තමන්ගේ වැඩෙනේ ගුණ ධර්මයත් එක්ක ගුණයත් එක්ක මොකද වෙන්නේ මේ මේ හඬ වෙනස් වෙනවා. ගති හඬ වෙනස් වෙනවා. තේරුණාද? ගති රුව වෙනස් වෙනවා. එහෙනම් ඔබ නිතරම තේරුණනේ මානසිකාර කළ යුත්තේ කේලම් කියමිද නොකියමිද? නොකියමි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකද ඔය කේලම් නොකියමි කේලම් නොකියමි කේලම් නොකියමි කේලම් නොකියමි කියලා තේරුම් නැහැ. මේවත් හොඳට මතක තියාගන්න විදිහට මේ අපේ මනසේ තියෙන යම් යම් ස්වභාවයන් තියෙනවා කියන දේ අපේ මනස කිසි දෙයක් නැත කියන එක අල්ලන්නේ. අපේ මනස ගොඩක් අල්ලන්නේ ඇත කියන එක. මොකද හේතුව පින්වදිනේ තණ්හාව තමයි මේකේ මුල. තණ්හාව මුල කියන්නේ පින්වදිනේ ඇද්ද ගැනීම තමයි පින්වදිනේ මුල. තමන්ට ආකර්ෂණය කර ගැනීම තමයි මුල. අයින් කිරීමට වඩා ඇද ගන්න එකට තමයි පින්වදිනේ ලොකු ශක්තියක් මේ මනසට තියෙන්නේ. ඒක නිසා ඔබ කිව්වොත් එහෙම මං හේලම් කියන්නේ නැහැ මං හේලම් කියන්නේ නැහැ මං හේලම් කියන්නේ නැහැ මං හේලම් කියන්නේ නැහැ කියලා. එතන මොකද වෙන්නේ? මනසට පින්වදිනේ ඊට වඩා වෙන එකක් වැටෙන්නේ. මනසට එන්නේ මොකක් කියලාද? කේලම් කියන එක හොඳයි, කේලම් කියන එක හොඳයි, කේලම් කියන එක හොඳයි, කේලම් කියන එක හොඳයි. ඒ මනසේ ස්වභාවය. හා. අර සද්දවත් ඉන්න පස්ස පැතරතු බැබෝ. දැන් ඒක අපි අමතක කරමු ඈ. පස්ස පැත්තරද බැඳුන් අමතකයි, පස්ස පැත්ත රතු බැඳුන් අමතකයි, පස්ස පැත්ත රතු බැඳුන් කරමු අමතක කරමු අමතකයි. නැත්නම් එපා කියමු. හා පස්ස පැත්ත රතු බැඳුන් බලන අර සිංහල වචන කිව්වනම් අකුරු දෙකයිනේ මේක. දැන් ඉතින් පස්ස පැත්ත කියලා අකුරු හයක් කියන්නේ. කරුමෙන් ඉතින් හදාගත්තනේ නේද අපි ඩීසන් මිනිස්සු කියලා දසකුසලයේ කර කර වචන ටිකක් හදාගත්ත ඒවා කියනකොට ඩීසන් කියලා. දසකුසලයේ කරන එක හරි පොෂ් වැඩ. මේවා කිව්වොත් තමයි පොෂ් නැත්තේ. දැන් අපි ඔක අයින් කළොත් එහෙම එපා කියමු. පස්ස පැත්ත රතු බැබුම් එපා. පස්ස පැත්ත රතු බැබුම් එපා. පස්ස පැත්ත රතු බැබුම් එපා. දැන් මට කියන්න දෙන්න එපා කියන එකද ඔළුවේ ඇඳෙන්නේ පස්සපත්තරස බැබුම්ද ඔළුවේ ඇඳෙන්නේ කාද ආවද ඔළුවේ ඇඳෙන්නේ බැබුම් ඔළුවේ ඇඳෙන්නේ දැන් ඔබට පේනවද මේකදනේ හිතෙන් දෙයක් අයින් කරන්න හිතට බැඳෙනවා ඒක මොදේදනේ හිත දේවල් අයින් කරන්න කැමති කෙනෙක් නෙමෙයි එයා හැදිලා තියෙන්නේ මේකදනේ ඒක ග්‍රහණයට ගන්න හැවදෙස බලන්න කිව්ද යාගේ උපත මොකද්ද කියලා ඇදිල්ලද පිටකිනිල්ලද උපත ඇදිල්ල එයා හැමතිස්සෙම අදිනවා හැමතිස්සෙම ආකර්ෂණය කරනවා එයා මේකදනේ දේවල් මේ මනස හැටි එහෙමනම් දැන් කේලම් කියන්නේ නෑ නෙමෙයි සින්ත. ඔබ හිතින් මනසිකාර කරන්න තියෙන උගන්න. මේ සමගිය කියන එක කොච්චර හොඳද කියලා. හැමෝම සමගියෙන් ඉන්න එක කොච්චර හොඳයිද කියලා. කේලම කියන වචනේ ඔබගේ බස් වහරින් අයින් වෙන්න ඉඩාරේ. හොඳට දැන් ඔයාල කල්පනා කරලා බලන්න වෙනනේ සමගිය කෙනෙකුට ඔබට මොන වගේ එකක්ද දැනෙන්නේ? පොඩි ප්‍රීතියක් එන්නේ නැද්ද හිතන්නේ? ආ හරි. සොඳුරු ස්වභාවයක් එන්නේ නැද්ද? කේලම. එතකොට? එතන නම් කළු ගතියක් දැනෙන්නේ නැද්ද ඒක? එහෙනම් මෙතන කළු ගතියක් තියෙන වචන කියන්න එපා. එහෙනම් වචනේවත් කියන්න එපා. මේක කරලා බලන්න මේ ලොකු වෙනසක් තියෙයි. ඉතින් මේවා පුංචි එකකට කොච්චර වටිනවද මේකදනේ ඔබ ඒකද? ඒකව සාලේ මැද්දේ තියාගෙන තොරතෝන් හැද්ද කේලම් කියන්නේ ඔබ. හරනම් මේ පුංචි උන්ට මේ මං කියන්නේ ඒක මේ මෙතනට එන ඔබගේ දරුවන්ට. ඔබ මේ ධහම ගත්තා නම් පින්වතුනි මෙතනට එන ඔබගේ දරුවන්ගෙන් අහුවත් එහෙම පුතේ කේලම කියන්නේ මොකද්ද කියලාද? ඒ මොකද්ද ස්වාමීන් වහන්සේ කේලම කිව්වේ? කේලම මොකද්ද කියලා අහන තැනට එන්න ඕනේ. මුදේ සමගිය සමගිය දන්නස. කේලම් කියන්න නෙමෙයි හිතන්නේ කේලම කියන වචනේවත් පාවිච්චි කරන්න එපා. ඔබටම තේරෙනව නේද මම මේ කියන එක? කේලම කිව්වහම කේලම කොහොමද දැනෙන්නේ? ඔබට දැනෙන්නේ ඒක කළු ස්වභාවයක් තියෙන කියලා දැනෙන්නේ නැද්ද? හිත ටිකක් මහ හරි පහතට වැටෙන ස්වභාවයක් වගේ දැනෙන්නේ නැද්ද? ඒ වචනේම ඒවා තියෙනවා පින්කස. ඒ හඬේම තියෙනවා ඒවා. ඔබට දෙන්නේ මේ හඬනේ දැන් ඔබට තියෙන කේලම. මේ හඬ. ඒ හඬ ඇතුළේම තියෙනවා ඒ කළු ගතිය. ප්‍රාණඝාත. හිංසා. ඔය හඳේ ඔන්න දැනෙනවද මම මේ කියන්නේ? හඳේ තියෙන දැනෙන්නේ නැද්ද මේ විදිහට ඔබට? නිකන් අමුතු කළු ගතිය. මේ හිතට බර ගතියක් දැනෙන්නේ නැද්ද? හිංසා. දැන් අවිහිංසාව. ඒක හරි සොෆ්ට් ගතියක් දැනෙන්නේ නැද්ද ඔබට? එහෙනම් මේ බර දේවල් කළු දේවල් හිතේ තියාගෙන නිතර ඒවම පාවිච්චි කරද්දී පිංසනේ. ඔබගේ වට පරිසරයේ නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අර ගති හඳ ගති රුව නිර්මාණය වෙන්නේ කොයි විදිහද? ඒ ක්‍රමයට තියෙනවා. දැන් තියෙන ඔබ දිහා බලලා කෙල ගහන තත්ත්වෙට එනවා මිනිස්සු. අන්තිවල තියෙනවා ඔබව නිර්මාණය කරනවක. නිර්මාණය කර කර මොකද කරන්නේ? අන්තිවල තියෙනවා අද සතර අපායක සත්‍යයවත් ඔබ මනසේ නිර්මාණය කරනවා. බල්ලෙක් වෙන එක මැරෙන්න කලින් බල්ලා වෙනවා පිංගුද. මිනිස් බල්ලා තමයි පිංගුදින් මැරෙලා සතර පායක බල්ලා බවට පත් වෙන්නේ. මිනිස් දෙවියා කවදක්වත් මැරිලා සතර පායක බල්ලා බවට පත් වෙන්නේ නැහැ. ගති ගුණේ නිර්මාණය වෙන්න ඕනේ පිංගුදින්. එතකොට තමයි ගති හඬ සමග ගති රුව හැදෙන්න පටන් ගන්නේ. එහෙනම් පිංගුදින් ගති ගුණේ හදාගන්න. සිතුවිලි නගන කොට පිංගතනේ ඒ සිතුවිලි අර කළු සිතුවිලි නගන්න යන්නේ. කළු සිතුවිලි නැගුවොත් දීර්ඝ වේලාවක් නැගින්නේ මොන සිතුවිලිද? කළු සිතුවිලි. අපි ගම් එක. දැන් මේ හොඳ මේ හොඳ හොඳ පාඩම් පිටුනේ. මේ තථාගත ධර්ම ඇතුලේ මේ ඔක්කොම තියෙන්නේ. අද ඒ ඔක්කොම අයින් වෙලා තියෙන්නේ. මම ඒකයි මම මේ පුළුවන් තරම් හොයන්නේ මේකනේ තථාගතයන් වහන්සේගේ ධර්ම ඇතුලේ තිබිච්ච දේවල් මේ බොහොම සරලව ඔබතුලට දාන්නේ කොහොමද කියලා. ඒකයි කියෙදෙන්න ඕනේ සේවින්නේ තථාගතයන් වහන්සේ මේ හැම එකක්ම දේශනා කරලා තියෙනවා. මේවා අපිට පාවිච්චි කරගත්තොත් අනිවාර්යයෙන්ම සේවින්නේ මේ ගමනේ යන්න පුළුවන්. දෙම කරන්න යෝනේ. අපි ගමු උදාහරණයක් සංගත. ගෝරිල්ලා. ගෝරිල්ලා. මොකද? අර පපුවට ගහන. ඩගු 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 කියන. ගෝරිල්ලා මතකද? එවන් ගෝරිල්ලා. ගැන හිතුවිලි යනවා ගෝරිල්ලා වඳුරා වගේ ගෝරිල්ලා මතක ගෝරිල්ලා 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 දෙවියෝ මර කියන්නේ මොන දෙයියොද හිතේ මේ වෙනිටක් විශ්ව දෙවියෝද කතරගම දෙවියෝද පස්දෙන් දෙවියෝද නැත්නම් හනුමාන් දෙවියෝද ඔය වෙලා දෙවියෙක් ඇඳුරා නම් ඇඳෙන්නේ කවද හනුමාන් ඒ කියන්නේ සිංහසිනේ අතරින් ගැලවෙන්න දෙන්නේ නැහැ දේශේ. පිටින් බාහිරින් වෙන අරමුණක් එව්වා. දෙවියෝ කියලා කිව්වනේ දැන් දෙවියෝ කියලා ගුහම වෙන අරමුණක් ගෙනාවේ. නමුත් අර අරමුණෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ ගියේ මොනවද ඔක්කොම? වඳුරු 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 දෙවි කියනකොට වඳුරු දෙවියෙන් නැහැ නේද? වඳුරු දෙවියා තමයි එන්නේ ඊට පස්සේ. අරක එකපාර අහලන්න බෑ වඳුරු වයින් කළා දෙවි එහෙම ඉන්න බෑ පිංගත අරකින් ගාවල දෙනවා ඒ තරම් දරුණු විසින් මේ කළු දෙයකට හිත නැඹුරුනා කියලා කියන්නේ මේ මනුස්සය ඉවරයි මේ මනුස්සය ඔක්කොම සතර පායට යන්නේ මේවා දන්නේ නැති නිසා පිංගත පොඩි කාලේ ඉඳලා දරුවට ඉගන්වනවා නම් පින්වදින පුතේ කේලම කියන එක වචනයක්වත් නෑ ඒ වගේ වචනයක් නෑ. එයාට ඇහිලම නෑ කේලම කියන වචනයක්. ඉතින් කොච්චර බලන්න කොච්චර සත්පුරුෂ සමාජයකද ඉන්නේ කියලා ඒ දරුවා. කේලම් කියනවා නෙමෙයි පින්වදින කේලම කියන වචනේවත් ඇහිලා නෑ. නසද වැඩේ වෙලා තියෙන මොකද නැන්දම්මයි ලේලි අතර වැඩිපුරම කතා වෙන වචනේ මොකක්ද? කේලම කියන ඔන්නේ වචනේ. වැඩි හරියක් කතා වෙන. මොන පුතේ? දැන් ඇයිල උඹට කේලම් කියේ? මං එහෙම කිව්වේ නෑ ඔය ඔගී කියන්නේ. ඔගී මහ කේලම් කේලමමයි කියන්නේ. අර පොඩි කවල්න කේලම් 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 හැමදෙස්සෙම පොඩි කාට කේලම් කේලම් කියන එනවා. ඉතින් මේ වචනේ ඇතුළෙම තියෙනවා මේ වෙදින මහ දරුණු ගති ස්වභාවය. ඒ හඬේ තියෙනවා මේ මහ දරුණු හඬ ස්වභාවය. ඒ හඬ ස්වභාවය ඇහිලා අර ළමයාගේ හිතේ පින්විතින මොකද වෙන්නේ? ඒ ළමයා මේ අද්දවේදී දැනන් හිටපු නැති කේලම කියන එකේ ගුණේ නිර්මාණය වෙන පටන් ගන්නවා හිත ඇතුළ. දැන් එයා දන්නවා කේලම කියන්නේ මොකද? හා කුරුබිලිය කුරුබිලිය හා කුරුබිලිය ඇ හොයනවා නේද? ගොඩ පිරිසකට ඇහිලා නැහැ ඔයවත්. ඇහිලා තියෙනවා මතක නැහැ. ඒ ඉතින් හොඳ දේවල් මතක තියාගන්න විදිහක් නැහැනේ පින්විතනේ. මෙමරි එක ෆුල් නේ මොනවද? බොරු කේලම් පරස වචන හිස් වචන වලින්. මොකද මේ දෙන කුරුබිලිය කියන්නේ? කුරුබිලිය. ඈ? කුරුබිලිය කියලා කියන්නේ තේමෙන රහස් දොරටුවට. කුඩා සිදුර කියන එක මගේ තමයි. රහස් දොරටුවට. ඉස්කෝලේ ගියා මතක නැද්ද? සාහිත්‍ය කලා මතක නැද්ද? මාංශද ජාතකයේ සාහිත්‍ය දීප මතකද? කුරුබිලියෙන් මිනිස්සු එළියට ගියා කියලා වචනයක් තිබ්බ මතකද? මට නම් මතකයි. මං කී මං ඉගෙන ගත්තා මට අමතක වෙන්නේ නැහැ කියලා. කුරුබිලිය. දැන් බලන්න සෙන්නේ කුරුබිලිය. ඕක දැන් ඇහිලා නැන්නේ. පුරුදු නැහැ. දැන් මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙනම් ඔය හැම වචනයක්ම ඇහිලා පුරුදු වෙච්ච නෙමෙයිද තියෙන්නේ? එහෙනම් ඔබගේ දරුවා දැන් කේලම කියන්නේ මොකද්ද කියලා දන්නවනම්. ඔබගේ පවුල පොස්ට්ද නැද්ද කියලා බලාගත්තා කියන්නේ. පොස්ට්ද පොස්ට්ද කියලා. ඒකයි මං කියන්නේ. කේලම් කියනවා නම් නෙමෙයි වෙන්නේ කේලම කියන වචනේ කියනවා නම්. ඒ කියන්නේ gedara kelama kelama කියන වචනේ කියවෙනවා. එහෙම නේද? ඒ වචනේ කියවිලා කියවිලා දැන් ඒ ළමයි කේලම කියන වචනේ දන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක තේරුම් ගන්නවා. දැන් මං කුරුබිලිය කියපුවම ඔබ 16 කල්පනා කළේ මොකද්ද? මොකද්ද ඒ කුරුබිලිය කියන්නේ? කුරුබිලිය. ඔයා දන්නවද මොකද්ද කියන්නේ? කුරුබිලිය. ඔයා දන්නවද? නේ? අපි ගිහිල්ලා අරහම ළඟින් අහමු. දැන් ඕනේ මොකක් කරගන්නද? හ්ම් එද එතකොට මනසින් ආකර්ෂණය කරන්නේ මොකද්ද ඔය කුරුබිලිය කුරුබිලිය දැන් ආකර්ෂණය කරනවා මනසින් මනස දැන් දුවන්නේ ඒක කුරුබිලිය නම් ආකර්ෂණය වුණක් කවන්නේ කියන්නේ කේලම දැන් දරුවා කේලම 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 කියන්නේ මොකද්ද කේලම 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 දැන් ඒක සිද්ධ වෙනවා පෙන්වන දැන් වචනේ දැන් ඉතින් මොකද වෙන්නේ ඊපස්සේ ගතිරු ගති හඳ ඔක්කොම නිර්මාණය වෙලා එනවා ඊට පස්සේ. ඉතින් අපි ඔන්න ඔතන ඕවා නතර කරන්න ඕනේ සිංහත. ඒක නිසා කේලම් කියන්නේ නැහැ කියන තැනට එන්න එපා. ඔබ එන්න කොතනටද? හ්ම්? සමගිය කියන්නේ මොන තරම් වටින දෙයක්ද කියලා. දැන් තථාගතයන් වහන්සේ මේ විනය නීති දේශනා කළා තියෙන්නේ. ඒ වගේම පොහේ කර්ම කරන්න කියලා කියලා තියෙනවා. ඔබ දැකලා තියෙනවනේ වස් කාලේට වික්ෂුන් වහන්සේලා පොහේ කර්ම කරනවා දැකලා තියෙනවනේ. දැකලා තියෙනව නේද? හරිනම් දවස් 14න් 14ට වගේ පොහේ කර්ම කරන්න ඕනේ. නමුත් අදට තියෙන සමාජයේ ගොඩ ස්වාමීන් වහන්සේලා පිළිසක් වස් තුන් මාස තමයි කරන්නේ. ප්‍රශ්නයක් නැහැ. ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලා ගොඩක් මාසිකර සැරයක් හෝ දවස් 14 සැරයක් ඒක කරනවා. එතකොට සංඝයාගේ සමගිය. සංඝයාගේ සමගියට බාධාවක් ඇති කරනවා නම් කවුරු හරි. ඒක උපරිමයට ගියොත් එහෙම ඒක කොහෙටද දාලා තියෙන්නේ? ආනන්තරීය පාප කර්මය. ඒ තරම් දරුණුයි පින්වදෙනි. සමගියෙන් ඉන්න පිරිසක් ભેද කරනවා කියන්නේ. ඒක භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය තැනට ඇවිදින්න භික්ෂුන් වහන්සේලා පිරිසක් ભેද කළොත් එහෙම තියෙනසනේ. ඒක ඔබට ભેද කරන්න බෑ. ඒක උපසම්පන්න භික්ෂුවක් ඕනේ ભેද කරන්න. ආනන්තරීය මට්ටම. ඒක ඔබට සතුටුයි නේද? ඇයි? හ්ම්. එදේ අන්ත අපිට කරන්න බෑනේ. නේ. මදජන ඔබට කරන්න බැරි ආනන්තරීයක විතරයි. අන්තරීයව කරන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් හතර පහේට යන එක මේ හතර පහේ අනිවාර්යෙන් අවීතියට යන එක විතරයි ඔබට වෙන්න නැත්තේ පින්ද. අනිවාර්යෙන් නැතුව අවීතියට යන එක වෙන්න පුළුවන්. පිරිසක් ભેද කරන්න කටයුතු කරනවා. සුකෝ සංගස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුකෝ ආදි වශයෙන් තථාගතයන් වහන්සේගේ දේශනා තියෙනවා මේක. එහෙනම් සමගිය අගය කරන කෙනෙක් වෙන්න. දැන් අපි හරියට යම් වැඩි. මේක 10න් එකක් නැතුව කියන්නේ සබ්බ පාපස්ස කරනන් කොටස් 10කට බෙදා ගත්තා නම් මේක හරියට ප්‍රැක්ටිස් කළොත් බුද්ධානුශාසනෙන් බුද්ධානුශාසනේ පළවෙනි කොටසෙන් 10න් එකක් ඉවරයි වෙන්නේ. මම ටික් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් කාදේ ප්‍රථම ධානයේ දෙක අධ්‍යාන දෙක අධ්‍යාන චතුර්ථ ධානය හරි බැස්සා. ඊට තව ළමයෙක් එහෙම හදලා ඉන්න ආයි ප්‍රථම ධානයේ දෙක අධ්‍යාන සුති අධ්‍යාන චතුර්ථ ධානය. කාටරි පොළු පාරක් ගහලා ඉන්න ආයි ප්‍රථම ධානයේ දෙක අධ්‍යාන සුති අධ්‍යාන චතුර්ථ ධානය. මම කියන්නේ භාවනා කරන්න එපා කියලා නෙමෙයි, දැහැන් ලබන්න එපා කියලා නෙමෙයි. හරි ක්‍රමයට කරනවා නම් හරි. හරි ක්‍රමයට නෙමෙයි කරන්නේ ගොඩක් බැරිස්. කෝ ප්‍රතිපල? කෝ යහපත් මිනිස්සු හැදිච්ච? කෝ අනිත් අයට බයින් නැති මිනිස්සු? කෝ අනිත් අය විවේචනය කරන්නේ නැති මිනිස්සු? කෝ අනිත් අයගේ සමගියට බාධා නොකරන මිනිස්සු? යස්, ඔබ දන්නයි කිය. එයා නම් කවදාකවත් කාටවත් බයින්නෙත් නැහැ. කාටවත් දොස් කියන්නෙත් නැහැ. පලිහක් විතරයි එයාට තියෙන. එයා ගහන්න ගහන්න එයා පලිහ අල්ලගෙන ඉන්නවා. සමගිය පිණිසමයි කටයුතු කරන්නේ. සමගියෙන් නම් අසමගිය උදෙසානම් කවදාවත් කිසි දෙයක් කතා කරන්නේ නැහැ. අනුන්ගේ හිස් අඩ බවට පත් වෙන එක වචනයක්වත් කියන්නේ නැහැ. ලගන්නාසුළු වචනමයි කතා කරන්නේ. කොහොමද? නෙවෙලා නේද? අස්ස සමාපත්‍රිය දාලා තිනු. සබපාවස කරනවත් වෙලා නැත්තා. තමුණ දෙන්න ඕනේ. මං කියන්නේ මේකෙන් අපි තථාගත ධර්මයේ ස්වභාවය ලෝකයට පෙන්වමු. එදාට ඔබ CD දෙන්න දෙයක් නැහැ. ඔබේ ගෙදර ඉස්සර කෝලීමක් ගහලා තියෙයි. ඔය රත්නපුරේ පැත්තේ හරි කොහේ හරි මහත්තෙක් මේ අවුරුද්දට රුපියල් 5000 ගන්න දෙනවා කියන්නේ. නේද? පොළොන්නරුවේ ඉඳලා පාව බස් එනවලු නේද? බස් පුරෝණා ඉඳලා වෝලිමේ ඉන්නවලු නේද? එහෙම තියෙනවලු මහත්තෙක් කවුරු ඉන්නවලු. 5000 දෙනවලු. ඇඩ්‍රස් එක හොයලා දෙන්න. යහපත් මිනිස්සු වෙන්නේ. දන් දෙනවා. එතකොට එහෙනම් ඔබ කල්පනාවට ගන්න ඕනේ ඔබ තුලින් මේ නිවන් මාර්ගයට එක අරියක් හරි තව ඉස්සරහට යනවාද කියන්නේ. අනිත් පැත්තෙන් අපි මඟ වඩනවා. වඩන මඟ මක් කරන්න ඕනේ? හිර කරන්න ඕනේ කියන්නේ. ඒකයි වැඩි. වඩන මඟ හිර කරගත්තේ නැත්නම් ආයෙ රූඩල පල්ලෙහෙට බහිනවා. අපිට දසකුසලේ නොකර ඉන්න පුළුවන්. මොකද මේ ලෝකේ ඉන්න මේ මිනිස්සු මේ බුදුදහම ගැන නාමයක් අහලා නැ දසකුසලේ කරන්නේ නැති. එන බුදුදහම අහලා පෙන්වෙන ඒක තුළ හික්මෙන ඔබට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒක නිසා අපි එතන දෙනවා. අපි හරියට කරමු මේක. අපි ලෝකෙට පෙන්නමු පෙන්වද. තථාගත ධර්ම හැදිරෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතන ඔබ ඒ ලෝකෙට පෙන්නද්දි පෙන්වෙන්නේ ඔබට පුළුවන් එතන ඔබට වඩා ඉහළයටත් පෙන්වන්න පහළයටත් පෙන්වන්න. මොකෙන්ද? ආදර්ශයෙන්. අවවාදයෙන් කරන්න පුළුවන් මොකක් විතරද? ඔබට වඩා පහළ ඉන්න අයට අණක් දෙන්න විතරයි අවවාදයෙන් පුළුවන්. නැන් ආදර්ශයෙන් පුළුවන් පහල ඉන්න අයටත් ඉහළ ඉන්න අයටත් ඔක්කොටම පෙන්වන්න. මේ හොඳට මතක තියාගන්න ඕනේ ආදර්ශය කියන එක හරි බලවත් වෙනද. ආදර්ශය කියන්නේ ඇත්තටම පෙන්වෙන්නේ දෘෂ්ටියක් කඩන වැඩ පිළිවෙලා. ආදර්ශයෙන් වෙන්නේ දෘෂ්ටිය කැඩෙනවා බලන් ඉන්න එක්කෙනාගේ. දැන් මෙහෙම හිතන්න. ඔබ ඔබගේ දරුවාට හැමදාම කියනවා ඔය ඇඳ අස් කරන්න. ළමයට එහෙම හිතෙන්නේ නැහැ දස්ක. හැබැයි ඔබ ඔක කියන එක නතර කළා. ඔබ උදේ නැගිටලා ඔබගේ ඇඳ හදනවා. එක රැල්ලක්වත් හිටින්නේ නැති වෙනවා. නැ කොටේ හොඳට හදලා එක රැල්ලක්වත් නැහැ. තියලා යනවා. දරුවා නැගිටලා නිදි මෙලි කඩ කඩ අරක දිහා බලන් ඉන්නවා. එයාට හැබැයි පළවෙනි දවසේ ඔක් කරන්න උවමනාවක් ඉන්නේ නැහැ. ඔබ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ මෙහෙම ඔබට කරන්න තියෙන වැඩේ ඔබ හරියට කළා නම් ටික දවසක් යනකොට වින්දෙන එයාටම තේරෙනවා අම්මගේ ඇඳ දිහා බලනකොට මනසට හරි සහනයක් එනවා. මගේ ඇඳ දිහා බලනකොට හරි බරක් එනවා. හැමෝම කැමති සහනයට වින්දෙන. ඒත් ඔබ අවවාදින් නෙමෙයිනේ කලේ. ආදර්ශයෙන් ඔබ අවවාද දුන්නකොට යාට උනේ පින්විතෙන යාගේ හිත ගැටුණා. හිත ගැටුණා කියන්නේ හිත තද බවට පත් වෙලා තියෙන්නේ. තද බවට පත් වෙච්ච හිතකට ආකර්ෂණය වෙන්නේ පින්විතෙන. ඔබගේ ඇඳ නෙමෙයි. කාගේ ඇඳද? එයාගේ ඇඳ. මොකද මේ වෙලාවේ යාගේ හිත තද බවින් යුක්තයි. තද බවින් යුක්ත දෙයක් ඒ කියන්නේ ව්‍යාකූල හිතක්. ව්‍යාකූල හිතක් හැමතිස්සෙම ආකර්ෂණය කරන්නේ ව්‍යාකූල දෙයක්. ඒක නිසා යාට කවදාකවත් දැනෙන්නේ නැහැ පිංගුතුනේ යාගේ ඇඳ අස් කරන්න ඕන කියලා. මේකෙන් 90%ක් හරි. අනේ මිනිස්සු ලෝකෙට උපදිනකොට වැටිච්ච අලගෝණි එහෙම තියෙන්න පුළුවන් කවදාකවත් ඇඳක් හදන්න නැති. ඔබ අන්න එහෙමයි දන්නවනේ. සිවුරටත් ඇවිල්ලා ඉන්නවා එහෙමයි නේ. ඒ ඉතින් අලගෝණි. ඒ හැරෙන්න බින්දනි 180ක් 90ක් විතර. ඔබ අවවාද කරන්න දෙයක් නැහැ. ආදර්ශයෙන් පෙන්න. එයාගේ හිත සැඩ බවටපත් නොකර ඔබ ආදර්ශ වචනයක්වත් කියන්න එපා. දැන් මගේ අතීතයේ වෙච්ච කතාව මම ඔබට කියන්න. මම ලන්ඩන් වල ඉන්නකොට මම ඇසුරු කළා බින්දනි ගොඩාක් මේ දියුණු වෙන්න හරියට උත්සාහ කරන මහත්තයෙක්. එයා ගොඩාක් knowledgeable. හොඳ දැනුමක් තියෙන කෙනෙක්. හොඳ මිනිස්සෙක්. හොඳ ෆැමිලි එකක්. ඉතින් එයාගේ අසුරට මම කැමතියි. එයාගේ මගේ අසුරට කැමතියි. අපි දහම් සාකච්ඡා කරන්න අර එමේ. සමාජ අසුරට මම එහෙ නතර වෙනවා. මමත් එතකොට ව්‍යාපාර කරනවා. ඒ වගේම මාත් ඒ බෝට්ටුවේම හිටියේ. දහමත් කතා කරාට ඒ බෝට්ටුවේ තමයි හිටියේ. ලෝකේ සල්ලිකාරිය අතරට එකතු වෙලා බුදුදහම නගා සිටවලා මේ තමයි ඔළුවේ තිබුණේ. මම හිතන්නේ සල්ලි ගොඩාක් හම්බුනහම බුදුදහම නගා සිටුවේ කියලා. කොච්චර පවුද බල දේවරුත් එක්ක පවා රණ්ඩු වැළුවත් අපි බුද්ධ ශාසනය රකින්නේ නැද්ද බලව කියලා. සමහර දේවරු පැත්තකට එලා කියන්නේ නැති. රකින්න අපේ කා රකින්න නැතු අපිට මොනවද ඔය කියන්නේ? ඔබ මේ ලෝකෙට ආයේ මොකට? බුද්ධ ශාසනය රකින්න. ඒකේ හ්ම් ලොකු චෛත්‍යයක් හදලා ඒක වටේ සක්මන් කර කර ඉන්න. ඇයි රකින්න? මම කියන්නේ ඒ බහිර වේවනේ මේකට පන්සලක් හදලා මෙරළ පන්සල වටේ කැරි කැරි ගින්නේ ඉන්නේ බහිර වේව. නැත්තම් ගෙවලියෝ. ගෙවලියෝ කියන්නේ ගෙවල් නෙමෙයි පන්සලියෝ. බුද්ධ ශාසනය රකින්නවා කියන්නේ මොකක්ද? හ්ම්? බුද්ධ ශාසනය රකින්නවා කියන්නේ නිවන පූර්ණේ කරනවා. ඒ කියන්නේ බුද්ධ අනුශාසනය විනාශ වෙන්නේ නැදී තියා ගන්නවා. සබ්බ පාපසා කරන කුසලස්ස උප සම්බඳ සචිත්ත පරියෝ දපන කියන ওই කාරණාව විනාශ වෙන්න නොදී තියා ගන්නවා. ඔව් තමයි බුද්ධ ශාසනය රකින්නවා කියලා කියන්නේ. ඒක කරන්න පුළුවන් කාටද? මට. ඒ කියන්නේ මට කිව්ව මට මට එහෙනම් බොට එදෙමෙ නේදනේ කවදාකවත් එතුව මට කිව්වේ නැහැ උදේ ඇහැරෙන්න කියලා මට දිනු වෙන ලොකුම නාව තිබුණා නමුත් උදේ ඇහැරෙන්නවත් උවමනාව තිබුණේ නැහැ මුල්ම කාලේ මෙහෙන් ගිය කාලේ මෙහෙ පුරුදු එතකොට තියෙන්නේ පළවෙනි දවසේ වෙනදනේ මම ඇහිඳනකොට මම ඇහැරෙනකොට ඇති මම හිතන්නේ 9ට විතර උදේ මම නැගිටලා මූණ හොදගෙන සාලෙට එනකොට එතුමා ඇඳගෙන එතුමා උදේම නැගිටලා නාලා ඔෆිස් ඇඳුම ඇඳ ගන්න ඔෆිස් එකේ එතුමයි ගෙදර ව්‍යාපාර කරන්නේ ගෙදර ඉඳගෙනමයි ඔෆිස් යන ඇඳුම ඇඳ ගන්න දරුවන් ඉස්කෝලේ ගිහින් දාලා එයා හැමදෙස්සෙම රෙඩි ඕන වෙලා කෙලියට බහින්න ගොඩක් අය ගෙදරදී ව්‍යාපාර කරනවා නම් කෝල් එකක් ආවට පස්සේ දැන් එන්න කියලා අර එන්නම් කියලා නාන්න ගිහිල්ලා දත් මැදලා එතකන් කොහොමද හිටියේ තරම් කොටෙත් ගහගෙන ගෙදරට එලා ඔය හිටියා ඒගොල්ලෝ එහෙම නෙමෙයි උදේ නැගිට ගමන් කරන්නේ ඔෆිස් ඇඳුම ඇඳ ගන්න ගෙදර හිටියට ඒ ඇඳගෙන හිටියේ එතකොට එන උදේ දැන් මේ පහේ විතර ඉඳලා එයා වැඩ මම මූණ හොදගෙන සාලේට ආවට පස්සේ පින්දුනේ ආමල් ගුඩ් මෝර්නින් කියලා වැඩ කරන තැනින් නැගිටලා ගිහිල්ලා මයික්‍රෝවේව් එකට තේ එක දාලා රත් කළා. ඒ උදේ හදලා තිබිච්ච කෑම ඒක ගෙනල්ලා මට දුන්නා මල්ලිකාන්. එහෙනම් හද්ද නැතු එයා වැඩ. වචනයක්වත් මට කිව්වේ නැහැ උදේ නැගිටින්න ඕනේ මල්ලි දිනු වෙන්න ඕන. ඒකක්වත් කිව්වේ නැහැ. දෙවෙනි දවසෙත් ඔහොම වුණා. ඒත් වචනයක්වත් කිව්වේ නැහැ. තුන්වෙනි දවසේ එහෙම වුණේ නැහැ සිංහතර. ඇයි? මං දැන හිටියා මං හරකෙක් නෙමෙයි කියලා. මෝඩෙක් වුණාට හරකෙක් නෙමෙයි කියලා. මං වචනයක්වත් කිව්වේ නැහැ. හලේ මොකද ආදර්ශයෙන් පෙන්වුවා මම එහෙම වැඩ කරන කෙනෙක් ගාව ඉන්න පුළුවන් ද පිංගුදේ වැඩ නොකර ඔබ උදේ පාන්දර නැගිටලා පිංගුදේ වොෂ් එකක් දාගෙන ඇඳ ගන්නවා නම් ඔබගේ දරුවා කවදක්වත් නයිටි ෆිටින් ඉඳීද ඒ කියන්නේ ඔය නයිට් ගවුන් තියෙන එක ඒක මොනවයි තියෙන්නේ ඔය ෆිටින් ඉඳීද නැවත අද බිරින්දාව කියන්නේ කවුද අර මට මතකයි අර මහාචාර්යවරයෙක් ඉන්නවා මට මතක නැහැ එතුමගේ නම. හුචක්කු. නබාලේ. රැටන් ඉන්න ඇඳපේ ඇඳුම ඇඳගෙන. ආයි. පහුදරයටත් බුදිය ගන්න જાතිය. අම්මා කෙනෙක් ඉන්නකොට. දුව. දුව මොන වගේ වේද? ආදර්ශය අම්මට ආදර්ශ වෙන්න බැරිනොත් දුවට අපේ සීහලයේ තිබුණ පණිවිඩයක් ලෝකෙට කියපු මව හොඳ නම් දුව පතිවත නොරකීද ආලනන්ද කොයි ග්‍රහ ලෝකෙ අඟහරුද මව හොඳ නම් දුව පතිවත නොරකීද එහෙනම් අම්මා ආදර්ශයෙන් පෙන්නනවා නම් දුවත් අනිවාර්යෙන් පතිවත රකින්නවා අම්මා දඩාවත යනවා නම් දුවගෙන් බලාපොරොත්තු වෙන්න දෙයක් ඒ කියන්නේ දඩාවත යන අම්මලා ඔක්කොගෙම දූල නරකයිවත් හොඳ අම්මල ඔක්කොගේම දුවවල හොඳයිවත් නෙමෙයි. සාමාන්‍ය ප්‍රතිශතයක් ගන්නවා කියන්නේ. ඔය ඔක්කොගේම කියන්නේ සිංහදෙන අවවාදයට වඩා ආදර්ශයේ උතුම් කියලා. මොකද කොයිතරම් දඩාවතේ ගියත් අම්මා අම්මා කවදක්වත් දුවට දඩාවතේ යන්න කියන්නේ නැහැ. අම්මා හැමතිස්සෙම කියන්නේ දුවට හැදියා. මං වගේ වෙන්න එපා ඔබ හැදියා. දඩාවතේ යන අම්මා අර දරුවට කියන්නේ එහෙම. මං වගේ වෙන්න එපා ඔබ හැදියා. එහෙම කිව්වට අර අම්මගේ ස්වභාවය දැක්කහම අර ළමයාගේ හිත කළු ගැහිලාද නැද්ද? කළු ගැහිලා. අර කළු ස්වභාවයෙන් යුක්තව පින්විතනි අර දරුවට අවවාද දෙනකොට එකපාරම අවවාදයක් එනකොට පින්විතනි මාන්නක්කාර ගතිය නිසා ඕනෙම අවවාදයක් රිජෙක්ට් කරන ගතියක් තමයි තියෙන්නේ. හොඳට බලන්න ඔබගේ දිහා. කවුරු හරි අවවාදයක් දුන්නත් එහෙම පින්විතනි ඒකට පුංචිර නිදහසට කාරණාවක් කියන්න හෝ කියන්න හිතෙන්න හෝ එනවද නැද්ද? හොඳටම හැදිලා නම් දැන් එහෙම නැතුව ඇති. ඉස්සර හරි එහෙම ආවද නැද්ද? එකපාර අර එන අයක කීයක පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ මෙන්න ඔබ මොන වරද කළත් එහෙම අපි ඔබගේ මූණට තියෙන ලේබල් ගහන්නේ නැහැ. නම් අපි දන්නවනේ ඔය මොකද්ද ඔය? ඔය මානසික ස්වභාවයක් ඔය. දැන් මං කිව්වොත් එහෙම ඔය පිටිපස්සින් මහත්තයා නැගිටින්න කියලා. එහෙම නැගිටින්න හිතෙන්නේ නැහැ. එකපාර. නැගිටිනවා. නමුත් මාත්‍රයක් හරි හිත ගැටිලා. කැමති නැහැ පින්වතුනි කාගේ හරි ඕඩර් එකක්. ඒ කියන්නේ ආඥාවක් පිළිපදින්න කැමති නැහැ. ඔබගේ දරුවාට කියන්නකෝ. පුතා දැන් ඔය චිත්‍රම් දිනනවා චිත්‍රම් දින්න. එතකොට ඒක සෙල්ලම් කරන්න යනවා. ඒක මොකක් හරි අතේ තියන් ඉන්න. මොන හරි එකක් එයාට ඕනේ කරන්නේ. ඊට පස්සේ ඔබ යනකන් ඉඳලා එමෙහෙට හොඳ කරන්නේ. දැන් චිත්‍රම් දින්න. ඕඩර් එක ක්‍රියාත්මක කරන්න කැමති නැහැ. ඒ හිතේ හැටි. එහෙනම් වෙන්නේ නේද දඩාවත යන අම්මා අරයට ඕඩර් එකක් දුන්නහම. කොහොමත් එයාගේ හිත කළු ගහනවා මේ වෙලාවට. දැන් එයාගේ හිත කළු ගහන වෙලාවට දැන් අහුවෙන්නේ මොකක්ද? කළු ගහච්ච වෙලාවට ඇදෙන්නේ මොනවද? සුදුද? කළු ගහච්ච වෙලාවට ඇදෙන්නේ වෙන්නේ කළු. එතකොට එයාට හැමදෙස්sem අහුවෙන්න අර අම්මගේව. ඒක හැබැයි අවවාදයේ කියන එක එච්චර ගැලපෙන එකක් නෙමෙයි. ගැලපෙන්නේ මොකද්ද? ආදර්ශය. අද ආදර්ශයෙන් හැදෙන්නේ නැති අලගෝණි වලට මක් කරන්න වෙනවද? අවවාද කරන්න වෙනවා. මේ වැඩි හරියක් ඉන්නේ අලගෝණි නම් හැමදෙස්sem අවවාද කරන්න වෙනවා. නැත්තම් අවවාද කරන්න ඕනේ ආදර්ශය ඇති. තමන් අලගෝණියක්ද නැද්ද කියලා අද ඉඳලා බලාගත්තා. ආදර්ශයෙන් හැදෙනවනම් අවවාද කරන්න දෙයක් නැහැ. අවවාදයක් කරන වෙලාවට වෙන්නේ හිත ටිකක් හැඩ බවට පත් වෙනවා. ඕනේ කෙනෙක් එහෙමයි. එහෙනම් ඒක දැන් අතැල්ලම දාලා නම් හරි. අවවාද දෙන එක කොච්චර වටිනවද? අවවාද ගන්න එක කොච්චර වටිනවද කියලා දැන් ඒක අර පොතේ හොඳ පැත්තට දාලා නම් හරි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අවවාදයක් දුන්න ගමන් මන් නම් අවවාද කරන්න බයයි. අමාසන හඳුනන වාසේ මම නිතරම කියනවා මේ අපේ ආරාමයට සම්බන්ධ සිව්වනක් පිරිසට තියෙන ලොකුම අභාග්‍යය තමයි ඔබ වහන්සේ අවවාද කරන්න බයයි කියලා. මම අවවාද කරන්න බය හේතුව තමයි මේ දෙන අවවාද කරපු ගමන් මිනිස්සු තරහ වෙනවා. නැත්නම් ඔබ අඩියේ තියෙන එකක් පාසමට අවවාද කරලා වැරදි යෝග තිබ්බ කියලා. අඩිය තියෙන තැන ඉඳලා වැරදි. නමුත් කියන්න බෑ සිංහල. හිවගම මොකද? තරහ. මේ තරහ වුණාට පස්සේ වෙනදෙන හරි කරදරයි එතනින් එහාට කටයුතු කරන්න. පද්ධතියක් විදිහට කටයුතු කරන්න බෑ තරහ වුණාම. ඒකට හොඳයි සතර ෆයිටර් එක. ඔය යන්න අපිට කරදර නොකර. ඒ නිසා මම ඔබට පින්වදින ගොඩක් අවවාද කරන්නේ තනි තනි පුද්ගලයාට දේශනාවේදී හැමෝටම අවවාදේ. ඒ තනි පුද්ගලයාට නෙමෙයිනේ. ඒතකොට කැමැති නම් තමයි ගන්නෙ. ඉතින් මම දකින්නවා පින්වදින මම දැන් මෙතනද කීයක් ඉන්නවද? 150. හා 150 කියමුකෝ. අද මෙතන 150ක් ඉන්නවනේ. මම මේ අවවාදේ 150 දෙනෙකුට සෑහෙන්න දාන්නේ. ගොරදුර ඩලලා කවඩ් එක ඇතුලේ 140ක් විතර තියෙනවා. ඔක තනි තනියෙන් කිව්වනම් එහෙම 150ම අලෙවි වෙනවා. නැවත් තරහ වෙනවා. දැන් මම පොදුවේ මේක කිව්වහම තරහ හිතෙන්නේ. හේතුව මොකද? ඒ අවවාදේ යනවා ඔලොඩුඩින් ගිහිල්ලා එහෙම මෙන් දෙන්නේ මොන දෙන්නේ ඇදලා දා ගන්නවා. අනිත් ඒ ඔක්කොම අර කවර් එක ඇතුලේ. ඒකනේ තරහ යන්නේ නැද්ද පොදුවේ කියද්දි? හොඳට කල්පනා කරලා බලන්න. යමක් පොදුවේ කියද්දි තරහ යනවා අඩුයි නේද? නමුත් යමක් මූණට කිව්වොත් තරහ යනවද නැද්ද? තරහ යන ගතිය වැඩි නේද? තරහ යනවනේ. තරහ යන ගතිය වැඩි නේද අරිට වඩා? ඒකට හේතුව තමයි තනියෙන් මෙහෙම ඉලක්ක කරලා කිව්වොත් එහෙම ඒ දෙන එක ගන්න වෙනවා. මෙහෙම කිව්වොත් සුපර් මාකට් තීරයක නෙවෙයි. සුපර් මාකට් තීරයක මොකක්ද? කැමැතිය විතරයි ගන්න. ඒක ගන්නම් වැඩි. නිදල්ලේ ඇරියා. පන්දු නිදල්ලේ ඇරින්නේ ක්‍රිකට් ගහනකොට. එන බෝලේ අයින් වෙලා නිදල්ලේ ඇරියා. අනිත් එකට නිදැල්ලේ හරි අනිත් එකට නිදැල්ලේ හරි ගෙදර යනකොට මල්ල බලද්දි එකක්වත් නැහැ මල්ලේ ඔක්කොම අකලා නිදැල්ලේ හරි මං ටිකක් අවවාද කරන පොඩි හාමුදුරුවෝ විතරයි එහෙම කරන්න හේතුව තමයි ඒ අය තරහ වුණා කියලා පද්ධතියේ ලොකු හානියක් කරන්න බැහැ තාම පොඩිනේ එයා ලොකු වුණාට පස්සේ මම ආය අවවාද කරන්නේ පොදු අවවාද ගන්නකොට ඉතින් මම මේක කිව්වේ බින්දද හැමෝටම දැනගන්න අවවාද ලැබෙන ප්‍රමාණයට වඩා ආදර්ශයෙන් දෙයක් කරගන්න කියලා වැඩිහිටි භික්ෂුන් වහන්සේලාව ආදර්ශයට ගන්න පොඩි ස්වාමීන් වහන්සේලා කරන්න ඕනේ ආදර්ශයට ගන්න. හැබැයි ආදර්ශයට ගන්න සූසු කෙනෙක් හොයලා ආදර්ශයට ගන්න. ලෝකෙින් ඔක්කොම ආදර්ශයට ගන්න සූසු නැහැ. වෙනම ඔය ආදර්ශයයි අවවාදය අතර තියෙන වෙනස ඔබට පේනව නේද? හිතේ ඇති වෙන ස්වභාවයත් එක බලපාන දෙයක්. එහෙනම් ඔබගේ දරුවාට ආදර්ශමත් වෙන්න. ලෝකෙට ආදර්ශමත් වෙන්න. ලෝකෙට ආදර්ශමත් පුද්ගලයෙක් වෙලා ජීවත් වෙන්න. හාන්දරේදී අනිත්‍ය දුක නැත්te කිව්වෙම නෑනේ. දැන් කිව්වේ මොකක්ද? අනිත්‍ය දුක නැත්te නෙමෙයි. තමයි. අනිත්‍ය දුක නැත්තරහ උඩට ඇඳගත්ත කඳ කකුලෙන් හිර කරගන්න විදිය ඔය කිව්වේ. ඕක ප්‍රැක්ටිස් කරා. ඒ කියන්නේ සමගිය කියන එක අගය කරන කෙනෙක් බවට පත් වෙන. මම කේලන් නොකියමි කියන තැනට ඒක මතුරන්න එපා. ඒක මතුරන්න යන්න එපා සංගතනේ. මම කේලම් කියන්නේ නැහැ. මම කේලම් කියන්නේ නැහැ. මම කේලම් කියන්නේ නැහැ. බලන්න අර කර්මස්ථාන හදද්දී. බලන්න දැන් අවංකයි. ඔය දහම අවබෝධයටපත් වෙච්ච උතුමෝ හදපොනේ. දහම් අවබෝධයට පත් වෙච්ච උතුමෝ හදපුවා තියෙනවා, දහම් අවබෝධයට පත් වෙච්ච නැති උතුමෝ හදපුවා තියෙනවා. දහම් අවබෝධයට පත් වෙච්ච උතුමෝ හදලා තියෙන්නේ අවංකයි, පිරිසිදුයි, පිවිතුරුයි, පබසරයි. ඔක්කොම පොසිටිව් නේද බලන්න? ඇදෙන 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 නෙමෙයිනේ නේද? අවංකයි. ඇදේ ගැන කතා කරන්න එපා. අවංක වීම ගැන කතා කර. ඒක ගැන කතා කරන ගම එතන ඒක වඩන්න වඩන්න තියෙන හිත ඇතුළේ අර අවංක ස්වභාවය තමයි. කාය උජ්ජුකතාවය තමයි වැඩෙන්නේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. තව කෙනෙක් හැදුවොත් එහෙනම් මොනාලි? කේස් කැතයි, කේස් ගඳයි, කේස් පිළිකුලයි. කේස් මම නෙමෙයි, කේස් මගේ නෙමෙයි, කේස් මගේ ආත්මේ නෙමෙයි. අපි ගම ওই ටික කාලාන්තරයක් තිස්සේ ඉඳලා අපි මේවා අහලා තියෙනවා පොඩි කාලේ ඉඳලාම. උතුම්මෝ තමයි මේවත් හදලා තියෙන්නේ නේද? මේ දහම තේරිච්ච නැතුණාද නැද්ද කියන එක අතරේ තමයි වෙනස තියෙන්නේ. හැමෝටම උදව් කරන්න තමයි මේව හදලා තියෙන්නේ. එතන බලන්න ඒක කියන්නේ මොකද්ද? මම 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 නේ, මම මගේ, මම මගේ, මම මගේ, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. මට දැන් කියන්න වැඩිපුරම කියවුනේ මොකද්ද? මම. එහෙනම් හිතින් හැවතිස්සෙම ප්‍රගුණ වුනේ මොකද්ද? මම 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 මම. දැන් පුළුවන්ද ගොඩේ? ඔකේ, තේරුම් ගන්න ඉන්නේ. එකයි ගොඩ යන්න බැරි වුණේ කාටවත්. ඒක නිසා අපි මෙතන ඔබ හැමතිස්සෙම කළු පැත්ත නැතුව සුදු පැත්තට හිත තියන්න. අවංකයි කියනකොට තේමෙන්නේ පුළුවන් තරම් හිත තියන්න කොයි පැත්තද? අතහැරීමෙන්, නොයල්මෙන්, මිදීමෙන් යන ඒ පැත්තට හිත තියන්න. ඒක දැර සත්තු මරන්නේ කියන එකට වඩා, හිංගිහිංසා කරන්නේ කියන එකට වඩා, අවිහිංසාවෙන් ඉන්නවා කියන එකට හිත තියා. ඒ කියන්නේ අව්‍යාපාද සංකල්පනාවට හිත තියා. දැන් අව්‍යාපාද සංකල්පනාව හිත තියන කෙනෙක් ස්වාමීන් වහන්සේ, අව්‍යාපාද කියන්නේ ව්‍යාපාද නෑ කියන කෙනෙක් ස්වාමීන් වහන්සේ කියලා ඔන්න ඔබට දැන් හිතේ. එන සත්තු මරන්නේ නැහැ කියලා කියන්නේ නෙවෙයි. දැන් සත්තු මරන්නේ නැහැ කියන්නේ සත්තුට ආදරය කරනවා කියන එක. සත්තු මරන්නේ නැහැ. ඒතර සත්තු මරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ. ඔහොම යනකොට දැන් මොකද්ද ඔය හිතේ කියවෙන හැමදෙස්සම? සත්තු මැරීම, සත්තු මැරීම, සත්තු මැරීම, සත්තු නෑ තමයි. මම හිතේ කියවෙන්නේ මොකක්ද? සත්තු මැරීම, සත්තු මැරීම, සත්තු මැරීම කියන එක. දැන් ඔබ හිතලා බලන්න, දැන් හිත සුද්ධතාවයට පත් වෙයිද වෙන්නේ? දැන් හිත ඇතුලේ සුදු කිරණ යන්න පටන් ගනේද? සත්තු මරන්නේ, සත්තු මරන්නේ, සත්තු මරනවා කියන එක, සත්තු මැරීම කියන එකනේ කියවෙන්නේ පින්විතනද? ඒක නෑ. අර සත්තු මැරීම කියලා, ඒ කියන්නේ ඔන්න චිත්‍රූපයක් ගොඩනගමු. ඔන්න හරකා ඉන්නවා, ඔන්න කඩුව ඉස්සුවා, ඈ ඔන්න දැන් අපි කියනකොටම චිත්‍රූපේ ගොඩනගමු. සත්තු මරන්නේ නෑ, හරි? හා, ඔන්න සත්තු මරන්නේ නෑ. හරි ආයි ගම් සත් මරන්නේ නැහැ. දැන් මොකද්ද අර වෙනාවේ ඇඳින්නේ ඔළුවේ? අර මරණ එක. ඒක ඇඳි 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 නැහැ කියනවා. කොයි වගේ ධානයකට යන්න බලන්නේ? හිත බර වෙනවා කියනත්. සැහැල්ලු වෙන්නේ නැහැ. නෙක්ඛම්මේට හිත තියනවා. අතහැරීම නොයල්ම මිදෙයි. අව්‍යාපාදයට හිත තියන්න ඕනේ. අව්‍යාපාදයේ පැති තමයි සමගි ස්වභාවය, ලගන්නාසුළු වචන පාවිච්චියේ ස්වභාවය, යහපත පිණිස කටයුතු කරන ස්වභාවය. ඒ පැත්තට හිත ගන්න. මේ පාඩම ඔබට හරියට අහුණා නම් ඔබ හෙට කියයි මම දැන් ලැබුවා කියලා. ඒකද ඔය කරන්න අමාරු නෑ. නවත් දැහැන් ලබන්න යන්න එපා කවුරුත්. එහෙම කියලා ගුරුවරයෙක් නැතුව ඔය කරන්න ගිහින් අන්තිමට මෙහෙම එන්න එපා. අපි තමයි ගුරුවරයා. දැහැන් වල්ල පිස්සු වැදුන. එහෙම කියාගෙන එහෙම එන්න එපා. දැන් මම මේ කියන ටික අහලා පිස්සු වැදිච්ච කවුරු හරි ඉන්නවද? අද සර්? මෙන්? කවුරු කතා කරන දෙයක් අහලා පිස්සු වැදින්නේ නැහැ නේ කාටවත් මේ? එහෙනම් ඔන්න ඕක ප්‍රගුණ කරගත්තොත් ඔබටම දැනේ ලොකු වෙනසක්. කළු පැත්ත මනසේ යවන්න එපා. කළු පැත්ත මනසේ යවන්න එපා කියලා කියන්නවත් මං කැමති නෑ. දැන් මට ඔබට දෙන්න ඕන අදහස මොකද්ද? සුදු පැත්ත මනසේ යවන්න කියන එක. නමුත් දැන් මට එහෙම කිව්වට මදි. ඇයි ඒ? එහෙම කිව්ව පමණින් ඔබ දැනට තේරුම් ගන්නෑ. නමුත් කවදා හරි දවසක මේකට නැඹුරු වුණොත් අන්න එදාට පින්විතනි මට කියන්න ඕනේ කළු පැත්ත එපා කියලා නෙමෙයි. කියන්නේ මොකද්ද? සුදු පැත්ත යවන්න කියලා. දැන් ඔබ හොඳට දැන් මේක මේ සතියේ ප්‍රැක්ටිස් කරන්න. සතිය නෙමෙයි එක දවසක් තියෙනව නේද? ඇයි ආයි සිකුරාදා එහෙන්න ඕනේ නේද මෙහෙ? සතියක් දෙකක් මේක ප්‍රැක්ටිස් කරන්න කියන්නේ. අපි බලමු මතක් වුණොත් අපි මේ ගැන තව විස්තර කතා කරමු සිකුරාදාට. දැන් අපි යන්නේ තනි ක්‍රම ප්‍රායෝගික වැඩ පිළිවෙල. අපි පින්වදේ අරිහත් වෙන්න කලින් කේලම් නොකියමුද? නැත්නම් අරිහත් වෙලාම කේලම් කියන එක නතර කරමුද? ඒක මං කියන්නේ මෙදනේ අරිහත් ඵලය ලැබෙන්නේ කේලම් කියාදිද නැතිද? කෝ නැති වෙද්දී අරිහත් ඵලය ලැබෙන්න කලින් කේලම් කියන එක නතර වෙලා තියෙන්න ඕනේ. එහෙම නේද? එහෙනම් අපි ඒව නතර කරමු. ඊළඟට හිස් වචන නතර කරමු. බොරු කියන එක නතර කරමු. බොරු කියන එක නතර කරන්න අමාරුම දේ. මේක නතර කරමු කොහොම හරි පුළුවන් අපිට කරන්න. දැන් බොරු කියනවා කියන්නේ රතු පාට කාරකයක් තියෙන මිනිහ සුදු පාට කාරකයක් තියෙනවා කියන එකට නෙමෙයි. ඒවත් ඉතින් බොරු තමයි. මේ බොරුවේ ඉතින් ඔය ඒකට ඉතින් තව බොරුවක් කියයි කවුරු හරි ඔබට. ඒකේ විපාකෙට. නවත් කාට හරි ෂෝක් කියලා අහුනොත් එහෙම මොකද? අර ෂෝක් කිව්වනම් එහෙම එයාට නම් දුන්නේ ලොකු ගිනි ගෙඩිය. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනකන් ඒකව දැම්ම තන්නි කර්ම දැම්ම අපායකට. ඒකගේ ජීවිතේ බුදු කෙනෙක් පහළ වුණොත් විතරක් යන්තම් බේරෙනව නැත්නම් ඒත් ඉවරයි. මේ අපි ඔක්කොම කාලේ ඉන්න අසත්පුරුෂයන්ගේ බොරු. ආසාදේශපයි සාරයි කිව්වා හා කියලා ගත්තා. ගත් වෙලේ ඉඳලා දැන් තාමත් ආසාදේශපයි සාරයිනේ කොච්චර කරත් අයින් කරගන්න බෑ. දැන් මේ බනහන් ඉන්නේ ඇයි? අසත්පුරුෂයන්ගේ හම්බෙච්ච තෑග්ග අයින් කරගන්න. ඒක නිසා පින්වතුනි අපි ප්‍රායෝගික වැඩ පිළිවෙල කියන. එහෙනම් දැන් ඔබ නිතරම මෙනෙහි කරන්න සමගිව සිටීම. සමගිය කියන එක හරි වැදගත් දෙයක් කියලා. සමගිය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙලක්. ඒ පැත්ත හිතන්න. කේලම් කියන්නේ නැහැ කියලා හිතන්න නැතුව. සත්‍යෙන්ට හිඟි හිංසා කරන්නේ නැහැ කියලා හිතන්න එපා. හිතන්න ඕනේ මොකද්ද? හිතන්න ඕනේ මොකද්ද? සියලු කිව්වහම දන්නේ නැහැ. ගොන් කිව්වහම දන්නවා. ගොන්? හරකා, තඩියා වෙන්නේ. සියලු ප්‍රාණ කෝ? භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරමු. ඔන්න ඕක හිතන්න. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරමු. හොරමෙර වංචා කරන්නේ නෙමෙයි. මට උරුම දේ විතර මං ලබා ගන්න. සුදු පැත්ත විතරක් අපි ස්පර්ශ කරමු. කළු පැත්ත කියන්නේ නැතුව. මට අයිති දේ විතරයි මං ගන්න. වෙලාවට වැඩ කරන්න ඕනේ. ඒක ලියා ගන්න එපා. ඒක කරන්න ඕනේ. දැන් 3:30. ඒ කියන්නේ දැන් ඔබේ ගිලම්පස වෙලාව. ගිලම්පස එකක් අරගෙන ඉතුරු ටික කතා කරමු. ඔබ උදේ 8ට එන්න. 8ට පටන් ගන්නවා. 6:00 ඉවර කරනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. වෙලාවට වැඩ කරන්න. හොඳින් හිතේ නේම නะ. උදේ ඉඳලා මේ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන්, දහම් ශ්‍රවණය කිරීමෙන්, දහම් මනසිකාර කිරීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන්, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන්, ඒ රැස් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අධ්‍යවේදීම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන්සී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.